දැයි ශිර දිනාටම තෙරුවන් සරණයි. අපි ධර්ම දේශන ආරම්භ කිරීම සඳහා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පාත්තු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ. ඊවමේව කෝපහාරාදගයන් ධම්ම විනයෝ බහු රතනෝ අනේක රතනෝ තත්‍රිදං රතනානි සේයතිදං චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ සම්මප්පදාන චත්තාරෝ ඉද්ධිපාදා පංචින්ද්‍රියානි පංචබලානි සත්තබොජ්ජංගානි අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සද්ධා මෑණිවරණි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ පහරාද සූත්‍රය ඉස්සරහින් තියාගෙන පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේද 12 වෙනි දේශනාවයි අපේ වැඩමුළුවේ 13 වෙනි දවසයි. ඉතින් අපි මේ වෙනකොට මේ පහරාද අසුරු ඉන්ද්‍රයාගේ කාරණා පෙළ ගැසීම අනුව සර්වඥාන්සේ අවස්ථාව අරගෙන මේ ශාසනයේ තියෙන ආචාර්ය අද්භූත ධර්ම තේරුම් ගනිමින් ඉන්නේ. ඒ අනුව ගත කරන මේ යෝගි ජීවිතය අභිරමණය කිරීමට කාරණා අපි කිතු කර ගන්න. ඒ අනුව හත්වෙනි කාරණා වශයෙන් පහර අද අසුරේන්ද්‍රයා ඉදිරිපත් කළේ මහා සමුද්‍රයේ පවතිනව බහු රත්නෝ අනේක රත්නෝ කිනු විදිහට බොහෝ වටිනා වස්තු රත්නයන් විවිධ ආකාර රත්නයන් පවතින හැටි ඒ අනුව සරුවචනහන්සේ උපමාවෙන් උපමේයට සම්බන්ධ කරන්නේ මේ සරුවචන දේශිත ධර්ම විනයත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ආදී ඒ ප්‍රතිපදාවන් වලින් එකක් නෙමෙයි, එක රත්නයක් නෙමෙයි, බහු රත්නයි. විවිධ දේශනා විලාස තියෙනවා, අනේක විදයි. ඒක මේ එකම දුප්පත් වෙච්ච කෙට්ටු වෙච්ච එක ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ, විවිධාකාර ක්‍රම තියෙනවා මේ ශාසනය සාක්ෂාත් කර ගැනීමේදී, නැත්නම් ඒ ශාසනයේදී ගත කරනකොට එයි අභිරමණය කිරීමට. ඉතින් ඒ සඳහා ප්‍රසිද්ධව පවතින සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉදිරිපත් කළත් අපේ තිබුණ මේ ප්‍රායෝගික වටිනාකම සලකලා අපි ඊට සමාන්තර නමුත් වෙනත් පාරකෙනොයි ගියේ සත්ත්වවිසුද්ධි ක්‍රමයට, නැත්නම් නාමා විදර්ශනා ඥාන දිගේ. ඉතින් ඒ කරනකොට අපි උත්සාහ කළේ පුළුවන් තරම් මේ සරුවචනාංශී ඉදිරිපත් කරපු කාරණාව ඉස්සරහින් තියාගෙන අපි මේ යෙදී ගත කරන ජීවිතයට කොච්චරක්නම් ඒ ධර්ම කරුණු, ඒ රත්නයන්, ඒ විවිධාකාර වූ රත්නයන් කිට්ටු කරගෙන අභිරමණය කිරීමටයි. ඉතින් එතනදී මේ සාක්ෂාත්කරණය, නැත්නම් මේ ධර්ම තමන් රසවින්දනය, නැත්නම් තමන්ගේ ලංකර ගැනීම පුදුම පටිච්ච සමුප්පන්න ක්‍රමයකට සාපේක්ෂ ප්‍රායෝගික ක්‍රමයකට යන්නේ. නිසා හරිම අමාරුයි තර්කයකට දාලා හෝ එක ක්‍රමයකට මේක අල්ලගන්න. ඒ නිසා මේක ඒ පැත්ත මේ පැත්ත දම දම හපහපා විවිධ ක්‍රමවලට රස බලන්න වෙනවා. එහෙම නැත්නම් එම අපි පටු වෙන තත්වයකටපත් වෙනවා. ඉතින් සර්වඥාන්සේට මේ සම්බන්ධව දේශනා කරන්න යෙදිච්ච සිද්ධියක් සඳහන් වෙනවා. ඒක අකරතැබ්බයක් වගේ පේන්න තියෙන නමුත් අපිට ඉන්න තැනට ඒක උදව් වෙයි කියලා හිතලා මම හිතුවා ඒක සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරගෙන අපිට මුහුණ පාන්න වෙන ප්‍රශ්නේදී අපි කොහොමද මේ ධර්ම කරුණු අනේක රතන බහු රතන කියන එක ප්‍රශ්නයක් කර නොගෙන ඒක ප්‍රයෝජනීය සලකලා සාපේක්ෂව කොහොමද අපි යොදාගන්නේ කියන එකට නිදර්ශනයක් වශයෙන් ඉදිරිපත් කරගන්න. ඒකෙදි සරුවචන් වහන්සේ ඒ චංකි කියන ගමේ වනසන්දේ ගත කරද්දී ඒ ගමේ ගම්දිටුවා චංකි නම් බ්‍රාහ්මණෙක්, නැත්නම් කොසල් රජුරුවන්ගේ ගම්වරයක් දිනාගත්ත ප්‍රසිද්ධ බමුණෙක්. ඒ බමුණ බුදුරජාණන් වහන්සේ කෙරේ පහදිනවා. පහදලා සරුවචන් වහන්සේ බඳින්ට මිනිස්සු යනවා දැකලා මමත් යන්න ඕනෑයි කියලා හිතක් ඇති කර ගන්නවා. එදා ඒ බමුණු ගමේ සම්මන්ත්‍රණයක් තියෙන දවසේ මේ බමුණට බාල නමුත් වැදගත් බමුණ 500ක් විතර එකතු වෙලා ඉන්න අවස්ථාවක්. ඉතින් චංකි බ්‍රාහ්මණයා සර්වඥාන්සේ දකින්න කැමැත්ත අනිකුත් ඒ ආගන්තුක පැමිණිච්චි ප්‍රධාන බමුණන්ට දැනුම් දුන්නා මේ සියලුම දෙනා විරුද්ධ වෙනවා මේ වගේ ඉහෙනිකට පැහිච්ච බමුණන්ගෙත් බමුණන් වෙන වගේ කෙනෙක් මේ තරුණ වයස ගත කරන කළු නිල් කෙස් තියෙන තාම තරුණ වයසේ පසු වෙන ශාස්ත්‍රීය කුලවන්ත බවත් ගෞතමයන් වහන්සේ බලන් දැන දෙපයි කියලා. ඉතින් කොහොම නමුත් ඒ චංකි බ්‍රාහ්මණයයි තාමත්ම ලස්සනට ඒ සියලු දෙනාගේම අදහස් මැඩගෙන සියලු දෙනා නතු කරව ගන්නවා සර්වඥාන්සේ දකින්න යන. ඉතින් ඒ සර්වඥාන්සේ දැකලා කතා සල්ලාප ඇති වෙනවා. ඇති වෙනකොට ඒ බමුණු සමිතියේ ඉන්නවා පැහියෙක්. එයා නැත්තම් මේ උංගාක්ම කුශාග්‍ර බුද්ධිමත් තරුණම බමුණෙක්. ඒ කෙනා අතරමඟදී ඒ බමුණන් සර්වඥාන්සේ වැඩි හිටියන් සාකච්ඡා කරද්දී අතරමැදි ප්‍රශ්න නගනවා. ඒ සර්වඥාන්සේ කියනවා ඔබ ธรรม දැනගනි මේ වැඩිහිටියෝ කතා කරන වැදට අතුරු කතා හිරන්න එපා එනත්තන් කියන පැහැින් නැතුව හිටපන් කියලා. ඉතින් ඒකෙදි අර බමුණන්ට ටිකක් අපහසුකටපත් වෙන. එතකොට චංකි බ්‍රාහ්මණයා කියනවා සර්වඥාන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ මේ තරුණ පෙනුනන් තිබුණට මේ කාපටික කියන මේ බමුණා ත්‍රිවේද පාරගු අන්තිම දක්ෂ කුසాగ්‍ර බුද්ධිමත්. ඒ නිසා මම හිතනවා එයාටත් පුළුවන් කියලා මේ වැඩිහිටියෝ කතා කරන වෙලාවදී ප්‍රශ්න අගන්න කියලා ඒ අර කාපටික බ්‍රාහ්මුණගේ ආත්ම ගෞරවය රැක ගන්න චංකි බ්‍රාහ්මණයා කතා කරනවා. කතා කරපුවම සර්වඥාන්සේ කියන එකට වෙලාවක් එයි. එයා ඒක දැනගන්න ඕනේ වෙලා වෙනකන් කියලා වගේ ඉඟියක් කරලා අර ප්‍රශ්න ඉවර කරලා සර්වඥාන්සේ අර කාපටික බ්‍රාහ්මුණගේ මුණ දිහා බලනකොට එයා දැනගන්නවා මම පැන හැර වැඩි. දැන් සර්වඥාන්සේ මගේ මට වාරයක් දෙනවයි කියලා. ඒ වෙලාවේදී ඒ බ්‍රාහ්මුණා ඇත්තරම බොහොම අවංකව කියනවා ස්වාමීන් වහන්ස අපි මේ බමුණු ධර්ම ඒ විනය ඉතාමත්ව ශ්‍රද්ධාවෙන් රකින්නේ. ඒක පිළිබඳව අපි කවදාකවත් සැක කරන්නේ නැහැ. පුදුම ශ්‍රද්ධාවකින් කරන්නේ. එනමුත් ඔබ වහන්සේ ඊට හාත්පසින් වෙනස් මේ බහුරතනයන් අනේක රතනයන් ගැන කතා කරනවා. ඔබ වහන්සේ වගේ පිට ඉඳලා බලන කෙනෙක් අපි මේ විදිහට කැප වෙලා ජීවිත පරිත්‍යාගයෙන් ශ්‍රද්ධාවෙන් මේ විදිහට බමුණු ධර්ම ගත කිරීම පිළිබඳව අපි ගැන දක්වන්නේ මොන වගේ මතයක්ද කියලා. මෙතින් සර්වඥාන්සේ කියනවා කාපටික බ්‍රාහ්මණයට මේ ශ්‍රද්ධාව කියන එක මේ දෙබිඩි ඒකේ ditta dhammika වශයෙන් මේ ආත්මෙදිම දක් ගන්න පුළුවන් අඩුපාඩු දෙකක් තියෙනවා. ඒ මොකද්ද මේ ශ්‍රද්ධාවෙන් තමන් බාරගත්ත දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ශ්‍රද්ධාව නැහැයි කියලා අනික් පැත්තට එපයි කියලා පැත්තක දාපු දේ තුල සද්ධාව තියෙන්න පුළුවන්. නෑ සත්‍යය තියෙන්න පුළුවන්. ඒක නිසා සද්ධාවේ මෙන්න මේ අඩුපාඩු දෙක තියෙනවා. මේ තමන්ට ඕනෙම කෙනෙකුට ඒක හිතා බලා ගන්න පුළුවන් දෙයක්. ඒ නිසා සද්ධාව නරක නෑ. නමුත් මේ අඩුපාඩු දෙක තියෙන බව මතක තියාගන්න කියලා. එතකොට මේ කාපටික බ්‍රාහ්මණයා කියනවා ඒක එහෙමයි තමයි ස්වාමීන් වහන්සේ. ඒ වුණාට අපි මේ බුදු සද්ධාවෙන්ම නෙවෙයි මේ ධර්ම විනය බමුණු ධර්ම හදාන්නේ අපේ මේ ආචාර්ය પરම්පරාවත් මේ වාගේම අපකැපවීමෙන් අහලා එයත් අපේ කනට කරලා උගන්නලා අපි ඒ අනුස්සවයක් සහිතව ඇසුවිරු ඥානයක් මේකේ තියෙනවා සුත මේ වශයෙන් හරි නැත්නම් අනුස්සව කියලා මේකේ පාවිච්චි කරන්නේ අහලා ඒ නිසා ඒක මේ මම විතරක් සද්ධා කරපු එකක් නෙවෙයි විහාර પરම්පරාව සද්ධා කරපු එකක්. ඒ නිසා මේකට අපිට ඒ නැත්තම් ඒ බමුණු ධර්ම බමුණන්ට අභිරමණය කරන්න සද්ධා විතරක් නෙවෙයි අනුසවයක් තියෙනවා කිය. මේක ඇසුවිරුකමක් තියෙනවා අපිට කිය. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇසුවිරු ඥානයේ සද්ධා වගේම හිල් දෙකක් තියෙනවා. ඒ මොකද Taman ඇසුවිරු දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. Taman නැහු නොවිරු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ශ්‍රද්ධාව වගේම මම මේකේ අඩුපාඩුවක් දකින්නයි කියලා. එතකොට ඒ බමුණ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඒ ශ්‍රද්ධාවෙන් විතරක් නෙවෙයි ඇසුවිරු තත්ත්ව නිසාමත් නෙවෙයි අභිරමණය කරන්නේ මේක මට පුද්ගලිකවත් රුචි කියලා. මට මේකේ මේ යෙදි ගත කරන්න හිතෙනවා. මට හිත් යාදෙනවා. හිත් බඳිනවා මේකේ. මගේ රුචියටත් ගැලපෙනවා. මේ බමුණ ධර්ම වල තියෙන යෙදි ගත කරන ගැති නිසා මම මේකනික අබිරමණය. ඒතකොට සර්වඥාන්ස කියනවා දැන් ඔබ සද්ධාව ගැන කිව්වා. ඉතින් මම පෙන්නුවා ඔබට සද්ධාය මේ හිල් දෙකක් තියෙනවායි කියලා. ඊට පස්සේ ඔබ අනුස්සතිය ගැන කිව්වා, අනුස්සවේ ගැන. මම මේකෙත් හිල් දෙකක් පෙන්නුවා. දැන් ඔබ සද්ද රුචිය ගැන කියනවා. මට කියන්න තියෙනත් ඕකෙත් ඔච්චරයි. ඔබ යමක් රුචි කියලා බාරගත්තට ඒ බාරගත්ත දේ රුචිකත්වයේ තුල සත්‍ය නොති බෙඳිදි තියෙනවා. බාරුචි කියලා අහක දාන දේ තුල සත්‍ය තියෙන තියෙනවා. ඔබ දැනගනින් මේ වාගේ මිනිස්සෙක් මේ වගේ ධර්මයකට අබිරමණය කරන්න කාරණා පහයි සර්වඥතාඥාණයට මට වැටහෙන්නේ. සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක සහ දිට්ඨි නිජ්ජානකන්ති කියලා කාරණා පහක්ම ගෙනත් දානවා. ඊට පස්සේ අර කාපිටික බමුණට තවත් අවසවස ඉන්න දෙයක් නැහැ. මේ විදිහට බමුණු යෙදී ගත කරන එහෙ නැත්නම් ජීවිත පරිත්‍යාගයෙන් අභිනිෂ්ක්‍මණයකින් පස්සේ බමුණු ධර්ම අනුගමනය කරන බමුණෙකුට හෝ වෙන ධර්මතාවයක් අනුගමනය කරන කෙනෙකුට ඒකට අභිරමණය කරන්න සද්ධාව තියෙනවා, අනුස්සවේ තියෙනවා. යා හොයාගත්ත එකක් නෙමෙයි, කායෙන් හරි වැදගත් එකකින් නැත්නම් වැදගත් પરම්පරාවකින් ආපු ගතිය තියෙනවා. ඊගාට යත් රුචියක් තියෙනවා, බොහෝ දේවල් තියෙනකොට යා මේ දේ තෝරාගෙන ඒකට අපකප වෙලා කරනවා. ඊගාට ආකාර පරිවිතක්ක කියලා එකක් තියෙනවා. තර්කයට වාදයට ගියාම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් ගතිය. තර්කයට නැඹුරු වෙන ගතිය මේකට අන්වේ ඥාන කියලාත් කියනවා. එහෙම නැත්නම් ණය විපස්සනාව කියලාත් කියනවා ශාසනික වශයෙන්. නැත්නම් අනුමාන ඥාන කියලාත් කියනවා, තර්ක ඥාන කියලාත් කියනවා. මේ තර්කේ නිසා සමාරු එක පිළිගන්නවා. අන්තික තමයි දිට්ඨි නිජහනකන්ති. තමන් ඒක හරි දේ වශයෙන් බැසගෙන තියෙන. ඒක කාටවත් ආය වෙනස් කරන්න බෑ. දෘෂ්ටි වශයෙන් බැසගෙන තියෙන ඉතින් ඒකේ බොහොම අභිරමණය කරනවා. ඉතින් මේ කාරණා පහ පෙන්වුවාට පස්සේ බුද්ධජන වහන්සේ මේ කාරණා පහ පෙන්ලා කියනවා, යම් කිසි කෙනෙක් සද්ධාවෙන් එහෙම අබිරමණය කරනවා නම්, ධර්ම නිමිත්තක් අබනම් ධර්මයක් අබිරමණය කරනවා නම්, එයාගෙන් හැබැයි ධර්මානු සත්‍යානු රක්ෂණය සිද්ධ වෙනවා කිය. තමන් දක්වා තමන් කරා පැමිණිච්ච මේ සත්‍යය එයා පණ වගේ රකින්නවා. ඒක වෙනස් කරන්න කාටවත් අදෙන්නේ නැහැ, තමන් වෙනස් කරන්නේත් නැහැ. ඒ වාගේම අනුස්සවයක් හැටියට කවුරු හරි කියපු දෙයක්, ඒ නිසා මේක මට ඕන විදිහට වෙනස් කරන්න බෑ. මම අනුගන් දෙවෙනි પરම්පරාවට මේක මේ තාලෙම පුරුදු පුහුණු කරන්න ඕනේ, අස්සවන්න ඕනේ කියලා කෙරුවොත් එයා සත්‍ය අනුරක්ෂණය කරනවා, ආරක්ෂා කිරීම කරනවා. ඒ වගේ මගේ මේක රුචිය, මේක මට අභිරමණය කළ හැකි. ඒ නිසා මම තව කෙනෙකුට මගේ රුචිය වශයෙන් පෙන්ලා දෙනකොටත් එයා ඒක රැකීමක් කරනවා. ඒ වගේම තර්කයට අහුවෙන්නේ නිසා, තර්කයෙන් ඔප්පු කරන්න පුළුවන් නිසා යයි කාරණාව යෙදිලා ධර්මයේ යොද යොද බලමින් කටයුතු කිරීම නිසා අනුරක්ෂණය සිද්ධ වෙනවා. දිට්ඨි නිජහනකන්ද විදිහට තමන් ඒකට බැසගෙන දෘෂ්ටි වශයෙන් බැසගෙන කටයුතු කිරීමේදී එයා දෙකක් තුනක් කල්පනා කරන්න යන්නේ, ගත්ත දේ පණේපා කියලා කරනවා. ඒ නිසා තමන් දක්වා පැමිණිච්චේ සත්‍යය අනුරක්ෂණයක් ආරක්ෂා කිරීමක් වෙනවා. ඉතින් ඒක නිසා අපි අභිරමණයේදී සරුවත්නන්සේ පෙන්නන ඔය කාරණා 8ට මේක නිකන් අමතර ලයිස්තුවක් වාගේ. නමුත් මේ අමතර ලයිස්තුව සර්වචනාංශේ පාවිච්චි කරන්නේ අන්‍ය තීර්ථික ධර්ම වල තියෙන අඩුපාඩුවක් වෙන්නේ මේ විවේචනය සඳහා ගන්න මිනු කෝදු වශයෙන්. සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජනකංකි. නමුත් අර කාපටික බ්‍රාහ්මණයා යා බොහොම මේ පිරිච්ච කලයක් ලාමා වයිසී හිටියට මේ නොමෙරු වයිසී හිටියට යා කියන හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මෙතකින් සත්‍යානුරක්ෂණය පනවනවා, අපි ඒක ඔබ වහන්සේ කෙරේ ගෞරවයෙන් පිළිගන්නවා, මට ඒක සිත් වදිනවා ඇත්ත. එතකොට එහෙමනම් ඔබ වහන්සේ කොහොමද මේ සත්‍යයට පත්වීමක් ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරන්නේ, ඔබ වහන්සේගේ ක්‍රමය මොකද්ද? මේ පහේම තියෙන අඩුපාඩු පහක්. අඩුපාඩු දෙක තියෙනවා. මේකයි කියලා ගත්තට ඒක තුළ සත්‍ය නැති වෙන්න පුළුවන්. මේක හොඳ නැහැ කියලා විසිකරාට ඒක තුළ සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ සරුවචනාංශේ සත්‍යානුප්‍රාප්තිය සඳහා එහෙම නැත්නම් අපි අර ගන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කරනවා පියවර කීපයකින්. මේ පහමයි කොට ගන්න. ඒකයි ඒකේ තියෙන ලස්සන. දැන් මේ එක එකක් වශයෙන් ප්‍රතික්ෂේප කරපු කාරණා පහ ලස්සනට මාලිකට ගැට ගහලා කියනවා මේකෙන් ගියාම ওই විදිහට ඕක પરම්පරාවෙන් પરම්පරට යන්නේක නෙමෙයි, උඹට සත්‍යය අවබෝධ කරන්න පුළුවන්. සත්‍යානුබෝධය ලබන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි මේ චංකි සූත්‍රයේ තියෙන වටිනාකම. ඒකෙදිත් අර බමුණ කියපු එකමයි පටන් අරගන්නේ. සද්ධාහවෙන්මයි පටන් අරගන්නේ. බුදුජානක කියනවා සද්ධාහ ජාතෝ උපසංකපති. සද්ධාහ නිසා මේ මනසට ඉන්න බෑ එක තැනක. එයා සොයා විදිනවා. විත එළඹෙනවා. මේ මේ කොහොමද කරන්න කියලා. උපසංකමන්තෝ පෛරුපාසති. විත එළබිලා ආශ්‍රය කරලා බලනවා මේ මම මේ කී කෙනා මම මේ ශ්‍රද්ධාවෙන් ළඟා වෙච්ච තැන ගුරුවරයා හෝ භාවනා ක්‍රමය හෝ මධ්‍යස්ථානය හෝ පෛරුපාසණය කරලා බලනවා මේ මිනිස්සු කීන්දේ කරනවද කරන්නේ කියනවාද කියලා. එතකොට ශ්‍රද්ධා ජාත උපසංගම්තු උපකාන්තන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕධාති. එහෙම වැඩ එතන යනින් යමින් එමින් ටිකක් මේ සොයා බලා කටයුතු කරන ගමන් කණයොමල බලනවා මේ මිනිස්සු කුමන ධර්මයක්ද දේශනා කරන්නේ නැත්නම් සුතමේ ඥාන වශයෙන් බහුසුත භව වශයෙන් මොනවද කරන්නේ කියලා. ඔහිත සෝතෝ ධම්මං සුනාති. ඉතින් දැන් මේ තැන හරි දෙයක් කියන හරි දෙයක් කර නැත්නම් කියන දේ කරන දේ කියන කෙනෙක් නම් එයාට ඒ අසුර තුළදී ධර්ම කොටස අහන්න ලැබෙනවා. ඔහිත සෝතෝ කන නොමාගෙන සිත නමාගෙන බණහනකොට ඒ පුංචි පුංචි කරුණු අහුවෙනවා යාට. ධම්මං සුනාති. සුතානං සතානං ධම්මනං ධාරේති. ඊට පස්සේ එයා මේව වටිනවනම් හිතේ තැම්පත් කරගන්න. නැත්නම් පටිගත කරගන්න. එහෙම නැත්නම් ලියාගන්න. මොනෝ හරි ක්‍රමෙන් තේරෙනවා මෙතන තියෙනවා වටිනාකමක් කියලා. ඒ ධර්ම ධාරණය සුනාත ධාරේත චරාත ධම්මේ කියලා අපි කියන විදිහට ධර්ම ධාරණයක් සිද්ධ වෙනවා. ඒක නිකම් මොනින් නම් බෝ කාලයකට වතුර වැක් කරුවා නෙවෙයි. ඒකට හේතුව මොකද? ඒ පුද්ගලයාට ඒකේ අදාළ භාවයක් තියෙනවා. ධර්මයේ අදාළ භාවයක් තියෙනවා. එතකොට මේ දතානම් ඊට පස්සේ යම් කනට ඇහුණාන ඇහුණ එකේ යම් ප්‍රමාණයක් හිතේ රැඳුණාන ඒ ධර්ම තමයි දතානම් ධම්මානම් අත්තං උපපරික්කති. ඒ මේ අර්ථ ගලපලා බලනවා මෙතෙක් කල තමන් ගත කර ජීවිතය අහපු ලෞකික ඥානත් මේ ඇහෙන කාරණාත් ගැටුමක් ඇති කරනවද? එහෙම නැත්නම් බලාපොරොත්තු නැති දේවල් තමන් බලාපොරොත්තු තමන්ගේ බලාපොරොත්තු නැත්නම් මේක මේ ඉන්න ගමම ක්‍රියාත්මක කරගන්න පුළුවන්ද කියලා මේව අතර ගැළපුමක් දතානන් ධම්මානම් අත්තං උපපරික්කති කියන එක දෙවැන්නේගේ සහයෝගයක් නැතුව ඇතුළෙම හිතේ සිටින දෙයක් මේ කියන දේ කොරන්න පුළුවන් දෙයක්. දැන් තමයි අපි වගේ මිනිස් වෙන්න ගැළපෙන දෙයක්ද කියලා අර්ථය ගලප බලනවා. අත්තං උපපරික්කන්තෝ ධම්ම නිජ්ජානක් හමන්ති කියලා. එහම අර්ථ නිරීක්ෂණය කරනකොට මෙයාට පේන්න පටන් ගන්නවා මේ ධර්ම කොටස ගත්තයි කියලා ජීවිතේට ලං කරගත්තයි කියලා ගැටලුවක් මොකක්වත් එන්න බෑ. තියෙන ගැටලුව විසඳීමක් තමයි වෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් අවුලක් වෙන්න බෑ. අවුල විසඳීමක් තමයි වෙන්න තියෙන්නේ. එතකොට මේ පුද්ගලයාට නිජ්ජහනක් හමන්ති කියලා කියන්නේ මේ අනේ මේක තව තව ලං කරගන්න ඕනේ. තව තව මට මේ ඉවසන ගතියක් තව තවත් ධර්ම කොටස ඉවසනවා. ඒ කියන්නේ ඒ සඳහාම කාලය ධනෙ සුමිතී නිසා නෙවෙයි ප්‍රයෝජනෙ සලකලා ධම්ම නිජ්ජහනක් කාන්තියක් එනවා. ඒ ඉවසා දරා ගන්නවා. ඒ ධර්ම කොටස ඉවසා දරා ගන්නවා. අන්න එතකොට ඒ ධර්ම නිජ්ජහනක් කාන්තිය කියන මේ කාරණාව නිසා මේ පුද්ගලයා කර තිබුණ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් කියනවා මේ පියවර කීපේ ගත කරනකොට ඒ පුද්ගලයාට මේ නිකං ආවට ගියාට ආපු බණ කරබැලීමේ ආසාව පහළ වෙනවා. කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා කියනවා. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. ශ්‍රද්ධාව නිසා අපි පෙළඹෙනවා, පෙළඹලා ඇසුරු කරනවා, ඇසුරු කරන බණ කන යොදනවා, බණ අහනවා, ටිකක් දරා ගන්නවා, ඒක හොයලා කලපලා බලා ගන්නවා. බලන්න කිල මෙතන හිත මූලධර්ම වශයෙන් පොතේ දැනුම වශයෙන් මේකේ යම් අර්ථ සිද්ධියක් වෙයි කියලා Tamanට වැටහුණ පමණක් කරබැලීමේ ආසාව පහළ වෙනවා. ඒ කියන්නේ කුසල ඡන්දේ. කුසල ඡන්දෙට එනතෙක්ම කරබැලීමට ආසාවට එනතෙක්ම අපේ ඇතුලේ තියෙනම එකිනෙක ගැටුම් තමයි තියෙන්නේ. තාම නෑ ඒක පෙළ ගහිලා ඒක දිශාගත වෙලා විනයගරුක වෙලා හික්මිලා එක දිහාට ගන්න ගතියක් නෑ. අරේට මෙහෙට එහෙට මෙහෙට අරකට කරනවා මේකත් කරනවා. ඔක්කොසල ඡන්දෙට යනකොට මේ පියවර රාශිය පහු කරලා ඒ පුද්ගලයාට හිතෙනවා මේ ඔක්කොම කර කර ඉන්න වෙලාවක් නැහැ. මම මේක කරබැලීමේ ආසාව, කත්තු කම්මිතාවයේ පහළ වෙනවා. එන්නේ කුසල ඡන්දයාවට පස්සේ තමයි ඔය කියන නියම උත්සාහයේ එන්න පටන් ගන්න. එතෙක් වෙලා කරන්නේ පඳුරට ගහ ගහ ඉන්න එක. අනික අනික කටිගොරන් නිසා දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරනවා. නමුත් තාම එල්ලයක් නැහැ. අනිතික මේ කරනම් වාලේ කරන ගතියක් තියෙනවා. මේක සරුවත් ආංශයේ දේශනා කරන්නේ නියම මිනිහා ජීවිතය පිළිබඳව තද බයක් සහ අවශ්‍යතාවය නිසා වතුර මොකක් වුණත් පැනලා පීනනවා. යහපැත්තට යන්න වෙනවා. මේකට භයානක නම් යහපැත්තට යන්න වෙනවා. නමුත් මේ වතුරට බහින් නැතුව කට්ටිය ගොඩ ඉඳගෙන දම්බි ගහන වෙලාවක් තියෙනවා. ගොඩ ඉඳගෙන දම්බි ගහන කට්ටිය තාම වතුරට බහැලවත් නැහැ. ඉතින් ඔය බුද්ධ ආගම කියන්නේ ගොඩ ඉඳලා දම්බි ගහන කට්ටිය. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ ආ වතුරට බහැලා ඉන්නේ. සීල වශයෙන්, සමාධි වශයෙන්, ප්‍රඥා වශයෙන්. ඒතරට කුසල ඡන්දය ඇති වුණාට පස්සේ ඒ පිටගලයා උත්සාහයක් ගන්නවා. නොරකපු සීලයක් රකින්න. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච නැති මෙතෙක් කල නොකරපු ජාති විදිහට සමාධියක් රකින්න, ප්‍රඥාවක් රකින්න යම් ප්‍රමාණික උත්සාහයක් ගන්නවා. උත්සාහ කරන්ඩ ඒ පුද්ගලයාට තුලනයක් එනවා. ලෞකික ජීවිතයේ මෙතෙක් කරපු උත්සාහ වලින් Tamanට ලැබිච්ච මේ භෞතික ලෞකික ලාභ, ඒ වගේම අභිරමණ, ඒ වගේම හිතේ සැහැල්ලු ගතිත් මේ විදිහට ආධ්‍යාත්මික දෙයකට යොදවුවට පස්සේ එයින් ලැබෙන නිරාමිෂ සුඛයත් අතර තුලනයක් කියලා කියන්නේ කිරා බැල බැලීමක්, මන බැලීමක් ඒ පුද්ගලයා තුළ සිද්ධ වෙනවා. මේ තුලනය තමයි ඒ පුද්ගලයාට පදන් වීර්ය කියලා දත කාගෙන එහෙම නැත්නම් අදිෂ්ඨාන පූර්වකව යම් විදිහකට ධර්මයේ මම කොහොම හරි සාක්ෂාත් කරගන්න ඕනේ කියලා ඒ කඩාගෙන යන විදිහේ කඟ වේනෙක් වාගේ බුල්ඩෝසරයක් වාගේ කඩාන යන විදිහේ පදන් වීර්ය කියන එක පධාන ගර කියලාත් කියන භාවනා මධ්‍යස්ථාන වලට භාවනා ශාලාවට එතෙන් යන්නේ ආයෙත් ගිහිල්ලා එන්නම් කියන කතාවෙන් නෙවෙයි යන්නම් කියන අදහසෙන් ආහනේ විදිහේ පදන් වීර්යයක් ඒ පුදුරට එන්න පටන් ගන්නවා. අන්නේ විදිහට පහිතත්වෝ කියන්නේ ඒ වෙනුවට පන්නරේ තියාගත්ත, එල්ල කරගත්ත කෙනාට පහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති පඤ්ඤායේන ච අතිවිජ්ජ විජ්ජති කියලා. ඒ පුද්ගලයාට ඒ වැනි පදන් වීර්යයක් එදුවොත් කයනොත් තේරෙන පටන් අර ගන්නවා. අඩු ගන්න මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පවා නොදැක්ක පැතිකඩවල් දකිමින් කයමුත් සාක්කී එන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඥානයනොත් කදාකත් විඳගත නැති ගැඹුරු තත්ත්වයට අඩු ගන්න දොර ඇරෙන බව, යන්න පුළුවන් බව තේරෙන පටන් ගන්නවා. ඉතින් මේක තමයි මේ නොදන්න දෙයක රහවින්දපු නැති දෙයක් දිවේ තියලා රස බැලුවා වගේ ඒ බුදුරට කයමුත් නාම කයෙන් රූප කයෙන් දෙකෙම ධර්ම කොටස තේරෙන පටන් ගන්නවා. ඉතින් මේ තේරෙන බව අපේ ශාසනය ගත්තොත් අරහත් ඵලයෙන් මුදුන්පත් වෙනවා. නැත්නම් ඊට ඉස්සලා අනාගාමී ඵලයෙන්, ඊට පස්සේ සකදාගාමී ඵලයෙන්, ඊට පස්සේ සෝවාන් ඵලයෙන් ආදි වශයෙන් සමහර වෙලාවට බොහෝම කැපී පේන සම්දිස්ථාන වලින් පේන්න පටන් ගන්නවා. මේක මේ පිටින් ගාපු සායමක් විතරක් නෙවෙයි, සම්පූර්ණ ඒ సంతානෙම රුචර්ජ කාම්පෞරුෂත්ව සියල්ලම වෙනස් කරමින් ඒක ඉදිරියට යන බව. නමුත් ආධුනිකයාට ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ ඒ වගේ බරපතල මාර්ග ඥානික නෙවෙයි, ඊට ඉස්සරහා තියෙන අපිව ගත්ත නාම විදර්ශනා ඥාන, එහෙම නැත්නම් ওই විසුද්ධි අවස්ථාවලත් මගේ පුංචි මේ අකුණ විදුලි කෙටීම්, එහෙම නැත්නම් විදුලි කෙටීම් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන හැම වෙලාවකම අර හරියත්ත ඵල සමාධියට අවශ්‍ය කරන චිත්ත වීදීම දూరుන. හැබැයි එච්චර දුර යන්නේ නැහැ. ඒ මොකද යාගර පහිතත්ත, ඒ කියන්නේ පදන් වීරිය පන්නරේ ලබලා නැහැ. ඉතින් ඊට පස්සේ මේ පුද්ගලයාට එන ප්‍රශ්නේ තමයි සත්‍යානුභෝධය කියවට අංග සම්පූර්ණ සත්‍යානුභෝධයක් නෙවෙයි. නමුත් යොදපු ප්‍රමාණයට යම් ප්‍රමාණික යම් යම් ප්‍රතිඵල එන්න පටන් අර ගන්නවා. නමුත් ඒකට උරුම වාසිකම තාම නැහැ. බුද්ධියට සින්න වෙලා නැහැ. දැන් තේරෙනවා Tamanට මේ පින තියෙනවා. Tamante අනික් කෙනෙකුට ඔප්පු කරලා දෙන්න බැරි වුණාට මේක යෙදුණොත් යෙදුවොත් එහෙම නැත්නම් මුළු හදිම කළොත් මේක ප්‍රයෝජන සින බව තේරෙනවා. හැබැයි Tamante වශී කරගන්න බෑ තාම. ඒක තාම බුද්ධියට සින්න වෙලා නැහැ. අපි දන්නවා මේ අම්මට තාත්තට උරුම බූදලේ අපි අතර සමාකාරව බෙදලා යනවායි කියලා. ඒකත් අම්මලා තාත්තලා තම අපට ලියලා දීලා නැහැ ඔප්පුව. ආහන්නේ වගේ මේ පුදුලේ වුණාට අවදි භාවයකටපත් වෙනවා. එහෙම නැත්නම් විකසිත භාවකටපත් වෙනවා. එළඹ සිටින ගතියකටපත් වෙනවා. අන්න එළඹ සිටි ගතියටපත් වුණාට පුදුරයන්ස් කියනවා සත්‍යානුපත්ති වුණාට සත්‍යා අවබෝධ වුණාට සත්‍යානුපත්ති නැහැ. ඒකට තාමපත් වෙලා නැහැ. ඒකට තාම බැහැගෙන පටල වෙලා නැහැ. ඊට පස්සේ මේ දැන් මෙතන තියෙන්නේ අර කියාපු ශ්‍රද්ධාව, රුචිය, අනුසව, ආකාර පරිවිතක්ක සහ දිට්ඨි නිජහනකන්ති එකින් එකට ගෙනියමින් ගෙනියමින් ශ්‍රද්ධාව තිබුණ පළියටම ඒක පිළිගන්නවා නෙවෙයි. ඊට පස්සේ ඒක රුචියට ගැලපෙනවාද කියලා බලනවා. රුචියෙන් අනුසවයට ගැලපෙනවාද කියලා බලනවා. අනුසවේ තර්කයට ගැලපෙනවාද බලනවා. තර්කයෙන් බැස ගන්න පුළුවන්ද කියලා බලනවා. දිට්ඨියක් වශයෙන් ඊට පස්සේ ආයතේ ඇති කරගත්ත දිට්ඨි නිජාණය ආය ශ්‍රද්ධාවට දාලා මේක ජවයක් වෙන්න ගන්නවා, කරකවෙන්න ගන්නවා. ගිහන ගියාට පස්සේ තමයි එක 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 මට්ටම් වලදී යම් යම් සත්‍යානුපත්ති සත්‍යානුබෝධ සිද්ධ වෙන්න පටන් ගන්නවා. අනුබෝධයක් යාර සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක හැබැයි අර ලෞකික ලෝකයේ තියෙන ලෞකික ඥාන එහෙම නැත්නම් ලෝකායත විශ්යන් තියෙන්නේ ඒ වගේ පිටින් එන එකක් නෙවෙයි. අපි ඉතිහාසය ඉගෙනගෙන මේ ඒකෙන් පච්චාත් උපාධියක් ගත්තා, භූගෝල ඉගෙන ගත්තා, චිත්‍ර ඉගෙන ගත්තා, ගණන් ඉගෙන ගත්තා වගේ එකක් නෙවෙයි. මේකේ බැස ගැනීමක් වෙනවා. පැහැදිලිවම දෘෂ්ටියේ පුළුල් වීමක් සිදු වෙනවා. මිත්‍යා දෘෂ්ටි කපා දැමීමක් සිද්ධ වෙනවා. ඒක නෙවෙයි තවන්න තර්කෙවුනොත් ඔප්පු වෙනවා. සමහරවිට අනික් කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්න බෑ. නමුත් Taman tamanට දාන්න. ඒ වගේම ඒක ඇසු විරුදේටත් ගැලපෙනවා. එහෙම නැතුව සම්පූර්ණ කවදාකවත් නැති දෙයක් අත්දැක නෙවෙයි. ඒකෙන් තමන්ගේ ෘචිකත්වයේ මේකට තියෙන බව මේ ලෞකික සැපයි පයි කියන එක නෙවෙයි. එහෙම නැත්නම් ආර්ථික දේශපාලන සමාජික වශයෙන් අපි තැනකට එන්න ඕන කියන එක නෙවෙයි. ඒව තිබුණට මේ ආධ්‍යාත්මික පැත්තට තමන්ගේ මොකද්ද තිබහක් මොකද්ද ඌන භාවයක් තියෙනවා. දැන් මේ වැඩෙන් පිරෙන බව තේරෙනවා. ඒ වගේම මේ සඳහා කාගෙවත් ණයට ගත්තේ නැති කොයි කෙනා ළඟත් තියෙන සද්ධාාවක් තිබිලක් තියෙනවා. ඒක දැන් වැඩ ගන්න බව තියෙනවා. ආන්නේ විදිහට අර සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිචානක් හන්ති වශයෙන් අර අතන මෙතන තිබුණ කෑලි උපකරණ ටික ලස්සනට පෙළ ගැහිලා වැඩ ගන්න පුළුවන් තත්යකට එනවා. ඒක එල්ල වෙන තැන, එහෙම නැත්නම් එකලස් වෙන තැන තමයි පුංචි පුංචි ඥාන තීරණ පටන් ගන්න. නමුත් මේ පුද්ගලයාට තාම එක හෙටත් මේක මෙහෙමම වෙන්න ඕන විය යුතුයි කරනවා කියන හැඟීමක් නැහැ. එහෙම අධිකාරී ශක්තියක් නැහැ. එහෙම මේ වශී භාවයක් නැහැ. කියලා කරන්න පුළුවන් ශක්තියක් නැහැ. එනි සත්‍යනුපත්ති නැහැ. ඉතින් ඒ වෙලාවේදී මේ කාපටික බ්‍රාහ්මණයා අහනවා, ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් සත්‍යානුරක්ෂී යහුවනම් ඔබ වහන්සේ මට සත්‍යානුරක්ෂණේ කියලා දුන්න, මට ඒක ප්‍රියයි රුචි. මම ඔබ වහන්සේගේ සත්‍යානුපත්ති මේ සත්‍යානුබෝධය ගැන ඇහුවා, මට ඒක ප්‍රියයි රුචි. මම ඔබ වහන්සේගෙන් අහනවා කොහොමද මේ සත්‍යානුපත්ති සත්‍යානුබෝධය සත්‍යානුරක්ෂණයටපත් කරන්නේ කියලා. ඒක මමයි බුද්ධියට සින්න කරගන්නේ කොහොමද, අපි මේක සාමාන්‍යයෙන් කියන්නේ වශී කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ඇත්තටම ඒ තේරවාදේ පුරාම තියෙන දෙයක්. ධ්‍යාන භාවනා කරා විපස්සනා භාවනා කරත් ඉස්ලාම ඒ ප්‍රදේශයට පිවිසිලා පස්සේ ඒක තහවුරු කරගන්න. ඒ යුද උපක්‍රමවල තියෙන්නේ ඉස්ලාම යුද පෙරමුණෙන් ගහනවා, ගහලිවල හතුරු බල ප්‍රදේශයක් අල්ලන. ඊට පස්සේ සෑහෙන කාලයක් ගන්නවා බලය තහවුරු කිරීම සඳහා සියල්ල පරීක්ෂා කරලා බලලු මිසක් ආයේ පෙරමුණ ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඉදිරියට ගෙනිච්චොත් ඒක හොඳ අනදින නිලධාරිකේ දක්ෂකමක් නෙමෙයි. ඉස්සලා ගහලා ගහලා අල්ලකට ප්‍රදේශය ඇතුළත මේ ආයුධ කබඩාවල් හෝ බිංගේවල් හෝ වෙන යටනද පට්ටෝ එහෙම නැත්නම් බිම්බෝම්බ තියනවාද කියලා සම්පූර්ණ ඒ අල්ලාගත් ප්‍රදේශයේ බලය තහවුරු කරගන්න නැතුව ඉදිරියට යන්නේ නැහැ. එහෙම එහෙමීට යනකොට තමන්ගේ හමුදාව කවදාකවත් දෙපැත්තකින් ගුටි කන්න වෙන්නේ නැහැ. අපි හිතුවොත් මේ බලය අල්ලගත්ත හෙටත් දැන් ජයග්‍රහණේ හෙටත් ගහනවා අනිද්දත් ගහනවා කරනකොට හතුරු කරන්නේ මේ අල්ලගත්ත ප්‍රදේශයේ අට හැංගිලා ඉන්නවා. බිංගිවල් හදාන අර ඊට පස්සේ හතුරු සේනාව යන්නල පිටිපස්සෙන් ගන්නවා. ඉස්සර පැත්තෙමුත් ගන්න. එතකොට මේගොල්ලෝ කොටු වෙනවා. ඉතින් මේක අපේ සිංහල ක්‍රමයට කියනවා කොටියකට වෙඩි තිබ්බහම දිවියකට වෙඩි තිබ්බහම ඒ වැද්දා වැඩි ගහගෙන යන කොටියාගේ පිටිපස්සෙන් එලවලා යන කොටියන්නේ මහා රාන්තික තරහක වෙලාවයි. ඉතින් ඕනම සතෙක් පණ බේර ගන්න දිව්වට ඒ කොටියෙක් වගේ සතෙක් කරන්නේ දූවල ගිහිල්ලා හැටල පිටිපස්සෙන් එනවලු. ඌ එන්නේ අන්තිම ලේ බින්දුව තියානේ දැන් පේනවා වැද්දා ඉස්සරහා ලේ පාර දිග යනවා. එතකොට පිටිපස්සෙන් බැලලා පැන්නාම ඌ පණි මහා රාන්තික පින්මක් ආයේ වැද්දට හෙල්ලෙන්න තියන්නේ. මොකද වැද්දා යන්නේ ගොදුරු පිටිපස්සේ ඉස්සරහම බලාගෙනමයි යන්නේ. ඉතින් ඒ නිසා වැදි දඩයම් මං යනකොට දඩමන් දිගේ යනකොට කියනවා වෙඩි තිබ්බ සතා දිවියෙක් හෝ කොටියෙක් හෝ සාමාන්‍ය උන් ඥානවන්ත සත්තු ද්වේෂයෙන් වැඩ කරන වෙලාවට ඥානයක් විදියට බාගෙන පිටිපස්සේ ඉන්න වැද්දා ඉස්සරහමයි බලන්නේ. පිටිපස්සෙන් ආවොත් වැද්දට හිතා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ භාවනා කරගෙන යනකොට එක මට්ටමකට ඒ දවසට තමන්ට කරගන්න පුළුවන් මට්ටමන ගියාට පස්සේ ඒ බලයේ තහවුරු වීම සඳහා දවස් ගාණක් ඒක නැවත නැවත කරමින් වරද්දමින් පටලවමින් ආය ආය දෙනවයි අභ්‍යාසය. එතකොට තමයි යා ඊගා පාඩමට හොඳ තහවුරුවක් පදනමක් අපේ පහුගිය දවස්වල පාවිච්චි කරපු ධම්මට්ඨීතියක් ධර්මයේ පදනමක් ලබන්නේ. එහෙම නැතුව මේ අද හරි ගියා හෙටත් හරියන්න ඕන අනිද්දත් හරියන්න කියලා පඩාන කඩාන කඩාන යන්න ගියොත් ඒ පුද්ගලයාට අර පොළොවේ අඩිය ගහන තරම් හොඳ පදනමක් නැති වෙන නිසා සත්‍යානු බෝධේ සිදුනාට පස්සේ සත්‍යානුපත්ති ඒ දේ බලය තහවුරු කර ගැනීම සඳහා වෙන්නමම පන්නරයක් දාන්න තියෙනවා. ඒක මේ කරන එකක් නෙවෙයි කෙරෙනවා. ඒක හරියට මේ අඹ ගෙඩියක් පුංචි මලකින් ඇවිල්ලා පුංචි බුබුලක් අඹ බුබුලක් ඇවිල්ලා ඊට පස්සේ ඒක යම් ප්‍රමාණයකට වැඩෙනකන් දවසින් දවස වැඩිම පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක වර්ධනේ නැතර වෙලා එහෙමම තියෙනවා. ඉතින් ඒ කාලේ වැඩි හිටියෝ කියන්නේ ගෙඩියට කිරි වදින කාලේ. ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. මොකද ඒ කාලය ඇතුළත තමයි සියලු ආහාර ද්‍රව්‍ය තැම්පත් කරලා ඒක සම්පූර්ණ නැවත ජීවයක් ඇති කරන්න පුළුවන් තරමට ඇටෙත් මෝරනවා, ඕජාවත් වඩනවා, ගෙඩිය බිම වැටුණාට චප්ප වෙන්නේ නැති වෙන්න හයියේ ආකාරයත් හදනවා. ඉතින් මේ කිරි වදින ටික බලා ගන්න බැරි වුණොත් ඉදිය දට්ටු කරලා පැහිලාද කියලා බලන්න නැතුව කඩලා කෑවොත් කදාකත් අඹ රසය ගන්නත් බෑ. ඒ ගෙඩිය ඇටේට නැවත પરම්පරාවක් ඇති කරන ශක්තියකුත් නැහැ. ඉතින් ඒකේ මේ වෙලාවේ ගහෙන් ගැලෙවොත් ඉවරයි. ඒ වෙලාව එහෙමම තියෙනවා. එහෙම තිබීමේදී බැලුව බැලමට පේන ගුණයක් නැහැ. නමුත් ඇතුළත විශාල ඒ පරිවර්තනය සිද්ධ වෙනවා. ඉතින් ඒකට ඉවසන්න ඕනේ. ඒකට ඉවසීම සඳහා මේ කාපටික බ්‍රාහ්මණය අහනවා, හොඳයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කියපු විදිහට මේ සත්‍යානුපත් බෝධය සත්‍යානුපත්ති කිරීම සඳහා මම ඔබ වහන්සේගෙන් මේ ප්‍රශ්න කරනවා. මට කරුණාකරලා කියලා දෙන්න ඒ සත්‍යානු බෝධ වෙච්ච එකන සත්‍යානුපත්ති වශයෙන් මේක වශී කර ගැනීම සඳහා, එහෙම නැත්නම් ඒක තමන්ගේ බුද්ධියට නතු කර ගැනීම සඳහා, නැත්නම් නාස්ලනුව දා ගැනීම සඳහා ආසන්න කාරණාව වෙන්නේ මොකද්ද කියලා. නැත්තම් මට පිළිපදින්න ඕනේ කොහොමද කියලා. එතෙන්දී මේ බුදුරජාන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙකුට භාවනා වෙදී වගේ යම් යම් ඵලයක් ලැබුණා නම් ඒ පුද්ගලයාට මේ කාර කලින් කියාපු විදිහට සද්ධාවට, රුචියට, අනුසවේට, තර්කයට සහ තමන්ගේ බැස ගැනීමට හරි පහින්ම සාතික වෙලා තියෙනවා නම් ඒක නැවත නැවත කිරීම සඳහා ඒ පුද්ගලයාගේ අර පදන් වීරිය කියන එක එදා ඒ සම්පූර්ණ අහම්බෙන් වගේ ඉස්සල්ලාම් වතාවට ඒ අනුභෝධයේ සිද්ධ වෙච්ච වෙලාවේදී තමන්ගේ එළඹුමක්, පෙළඹුමක්, පෙළගැස්මක්, ජවයක්, අදිෂ්ඨාන ශක්තියක්, චිත්ත ශක්තියක් ඔක්කොම ඇතර ගුණ වෙච්ච වෙලාවට තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ. ඒ වෙලාවේදී ඒ සියලු දේම එකතු වෙනවා. හෙන ගෙඩියක් වාගේ ආයක ජවයේ කෑවට පස්සේ නම් ගලවන්න බෑ. අන්න ඒ ප්‍රධාන වීරිය තමයි ඒ ප්‍රධාන නැත්තම් පහිතස්ත පහිතත්ත කියලා කියන්නේ වෙන කිසිම දෙයකට හෙට්ටු කරන්නේ ඒ සඳහාම කැපවෙච්ච වේගයක් අවශ්‍ය කරනවා. අන්න ඒ වේගය නැත්තම් ඒ ප්‍රධාන වීරිය ප්‍රධානත් ප්‍රධාන කියලා කියන්නේ භාවනා කියන කරත් පදං කියන වචනේ පාවිච්චි කරනවා. අන්නේ යාවේ තිනකොට තමයි නැවත නැවත හිත ඒ පත් වෙච්ච තැනටපත් වෙන්නේ. නමුත් ඒක මේ පොළොස්සඹුලක පදම හරි ගියා වගේ සියල්ල සම්පූර්ණ වෙච්ච ජවය. ඒ ජවය පටන් ගන්නෙම ජයග්‍රහයෝම. යායේකේ දිනණ්ඩ යුද්ධයක් නැහැ. ඒ ජවය තමන් තුළ ආවට පස්සේ ඇතුළේ තියෙන කෙලස් කඩනවා කියන එක. එහෙනම් පෙරදුනත් මම අතාරින්නේ යනවා කියන එක. ආයේ දෙකක් නැහැ. යන්නේ එන්නම් කියලා නෙවෙයි. අන්නේ වගේ පහිතස්ස පහිතත් ප්‍රධාන වීරිය කියලා කියනවා. ඒ වෙනේ පුද්ගලයෙක් විතරයි අර එදා වෙච්ච දේ නැවතත් දැක ගන්න ඒ සමාධියට යන්න ඒ කියන ගැඹුරු සත්‍ය ගන්න උදව් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක සමහරකට විශාල ප්‍රශ්නයක් භාවනා ප්‍රශ්න ඔය සාධර්ම සාකච්ඡා කරනකොට නැත්නම් කමඨාන් සුද්ධකොට පේනවා කට දෙපැත්තෙන් කියලා වැක්කිරෙනවා. මේ ඊයේ ගත්ත එක අද නැහැ. ඉතින් මේක ආදරකමෙන් විතරක් එකේ ඉන්නේ නැහැ. රුචියෙන් විතර සද්ධායෙන් විතරක් එන්නේ නැහැ. රුචියෙන් විතරක් එන්නේ නැහැ. ඒ නිසා ඒ සඳහා චිත්ත tattway අධිෂ්ඨාන ශක්තිය කොසකේශේ සකස් කරගත යුතු කියන එක ඇත්තටම සමහර වෙලාවට ගුරුවරුන්ට ඒ කෙනා නතර කරන පිටාත ගාලා තනවා වඩලා දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා කියනවා මේ අර තමන්ගේ ඇති වරක් අත්දකපු දේ නැවතත් ළඟා කර ගැනීම සඳහා ගන්න මේ ප්‍රයත්නයේදී සමාධිස්සට නිමිත්තක් ගහයි හෝති කියලා එදා සමාධිය හරිගේ වෙලාවේදී හරියෑමට හේතු වෙච්ච සියලු සප්පාය කරුණු ඥාණයෙන් සලසලා දෙන්නේ කියලා. ඒක දන්නේ නැත්නම් කැමැත්ත පරිදි නැත්නම් කැමැති වෙච්ච පමණින් කුසල ඡන්දේ පහළ වෙච්ච පමණින් කාටවත් එක්ක කරන්න බෑ. එතකොට ඒ කියන්නේ අර අභීත බලය ඒ ජවය ගණ්ඩ තර්ක ඥාණයෙන් කල්පනා කරන්න ඕනේ එදා ඒ වැඩේ කරන වෙලාවට මොන පසුබිම් කරුණද එල්ල වෙලා තිබුණේ. ඒ පසුබිම් කරුණු ටික දැන් හරිද නැත්නම් මේ ග්‍රහයෝගේ දැන් තියෙනවද නැත්නම් මොනවද අඩු කියලා හොඳට කල්පනා කරලා බැලීමේ ශක්තිය Tamante එකවරක්වත් අත්දකපු නැති කෙනෙකුට වැඩිය දැන් තියෙනවා. ආන්න ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් ඒ වෙලාවට ඇවිල්ලා ඉෂ්ට දේවතාවෝ උදව් කරන්නෙත් නැහැ, තාටමැව්වට හරියන්නෙත් නැහැ, පැතුවට හරියන්නෙත් නැහැ, ඇඬුවට හරියන්නෙත් නැහැ. එනිසා හොඳට සලකලා බලන්න ඕනේ. එදා මොනවාක්වත් දන්නේ නැතුව මට මේක පෙළ ගැහුණා. එහෙම නැත්නම් එකලස් වුණා. අද ඉතින් මොකක් හරි ඒකේ අඩුවක් තියෙනවා. එනිසා යන්නේ නැත්තේ ඒ අඩුව මම සම්පූර්ණ කරන්න මොකද්ද කරන්න? අන්න ඒ විදිහට මේ නිමිති ගැනීම, සමාධියේ නිමිති ගැනීම කියන එක අසිරිමත් දෙයක්. අද්භූත ජනක දෙයක් යෝගාවචරය විසින් කළ යුතු. ඉතින් ඒකට මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කිරීමේදී සමාධිස්ස නිමිත්තක් ගායි යෝති කියන එකට අටුවාචාරින් වහන්සලා විස්තරයක් පෙන්නනවා. උකුස්සෙක් දවසක ගොදුරක් දැහැගත්තොත් ඒක විශාල සටනකින් කරන්න වෙන්නේ. මොකද උකුස්සා දකින්නකොටම හැම සතාම පැනලා දුවනවා. ඒ නිසා උකුස්සා උඟාක් වෙලා හැංගිලා ඉඳලා රිලා රංචුවක් හරි හාව් හරි මියෝ හරි ඉන තැනකට සෙල්ලම් කර කර සෙල්ලම් ගමනින් තමල් ළඟට එන්න කම්ම හෙල්ලෙන්නේ නැතුව වල්දෙල් කොලයක් අසකට හරි මොන හරි වෙලා හැංගිලා ඉන්නවා. ඉඳලා ඉන්න ගමන් හොඳට බලනවා මේ නඩේම මේ තලේම දුර්වලයා කවුද කියලා. බලලා එයා කොටු වෙනකන් ඉඳලා ඊ ගහක වේගයෙන් ගිහිලා ගොදුර ගත්ත ගමන් පනින්න ඕනේ. මොකද නැත්තම් අනු මුණු සන්වරයේම පනිනවා ඒ තමන්ගේ ප්‍රධාන හතුරට විරුද්ධව. ජීන්සා දැහැගත්ත ගමන් ගොදුර දැහැගත්ත ගමන් ඊ ගහක වේගෙන් එයා අහසට පියාඹනවා. මොකද අහසට යන්නේ නැනකො උකුසට ලාභයි, පොළොවට එන්නේ එන්නේ හතුරට ලාභයි. එයා දෙන්නේ ඇත්තටම පොළොවේ වහන්නෙත් නැහැ. අර එන වේගෙට ගැහුව දැහැගත්තා. දැහැගත්ත ගමන් මුඩට ගහනවා. යන්නේ එහෙම ජවෙකින්. ඉතින් එහෙම දැහැගත්ත පියාකුස්සා එහෙම අහසට යන ගමන් එයා දැන් ජයග්‍රහයි පියාසරයක ඉන්නේ. නමුත් ඌ හැරිලා බලනවලු මම කොතන ඉඳලද මේ දැහගෙන ඉල දැහගත්තේ ඊට ඉස්සෙල්ලා මම මොනවද කිරුවේ කියලා ඊගාව දවසෙත් හොඳ ගොදුරක් ගන්න අවශ්‍ය කරන මූලික කරුණු අර ඉහළ ජයග්‍රහය ඉහළට යන ගමන් හැරිලා බලලා නිමිටි ගන්නවා කියලා තියෙනවා. ඒ උකුසගේ තියෙන ලකුණක් හැටියට. ඒ නිසා යෝගාවචරයටත් යම් දවසක මේ භාවනාව හරි ගිහිලා හරි සතිය හරි ගිහිලා හරි වුණොත් ඒකේ වටපිට නිමිටි ටික හොඳට හෙටත් ඕන වෙනවා. ඕක බුදුන්ගේ ධර්මයට වැඩිය වටිනවා ඒක. එහෙම නැත්නම් කවුරුත් දී උපදේශ පන්තිකට වැඩිය වටිනවා. එහෙම නැත්නම් තමන්ගෙම ක්‍රමසා විදි ටික ඒ ටික මතක නැති කරලා ඉවරලා ඒක හෙටත් එයි. එහෙනම් මට මේ කාගරි අහගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මගේ පෙරපින. එහෙම නැත්නම් කාගරි ආශිර්වාදයක් කියලා ওই සේරගෙම විපස්සනා ඥානෙ මොට වෙනවා. ඒ ටික දැනගෙන වටිනාකම දැනගත්තොත් එයාට නැවත නැති උදවන්න පුළුවන්. ඉතින් ඒක නිසා යෝගාවචරයාගේ වැරදින තැනුත් ඒ වගේම උදව් කරනවා. හරින තැනුත් ඒ වගේම උදව් කරනවා. එහෙම වුණාට පස්සේ ඒ පුද්ගලයා වෙනදට නොවුනට වැඩිය පියවරක් ඉස්සරහින් ඉන්නේ. ඉතින් එන්නේ එකලසට කියන්නේ පධන් වීර්යය කියලා. ඒ විලාවේදී ආය උන්නමලා පේන්නේ. යන්නේ අපහු එන්න නෙමෙයි. ඒ අරගෙනම යන්නයි ඒ නිසා පුංචි දෙයකට හෙට්ටු කර කර ඉන්නේ නැහැ. අන්නේ පහිතත්ත භාවේ නැත්තම් මේ මේකට කියන්න බලලා එල්ල වෙච්චි එකලස් වෙච්චි පන්නරේ පිහිටපු ගතිය තමයි තමන් අරගන්නේ චිත්ත ශක්තිය වාසි අධිෂ්ඨාන ශක්තිය වාසි. එනිසා ඒකට පස්සේ එහෙ වගේ තැනකට ගිහිල්ලා තමයි එදා වෙච්ච එක අපවසරයක් සිද්ධ වෙන්නේ. එදායි ලැබපු ඥානෙ එදායි ලැබපු ඒ අවබෝධය ලැබෙන්නේ එයා සමාන ජවයක්. නමුත් මේක අපි දන්නවා එදා අහම්බෙන් එක සිද්ධ වුණාට දැන් ඒක කැමැති වුණාට හුඟක් වෙලාවට ගන්න බෑ. තමහලාට මේ පළවෙනි සැරේ වෙලා දින ගාන අතරමැදදී නවත සංවේගයේ පහළ වෙන කරුණු රාශියක් සිද්ධ වෙන්න ඕනේ. තමන්න තේරෙන්න එදා වෙච්ච දේ පොඩි දෙයක් නෙවෙයි. මට පින තියෙනවා. නමුත් මං ඊට පස්සේ මේ ප්‍රයත්න අතහැරලා. එහෙම නැත්නම් මේ ජයග්‍රහණයට මම ජයපැම් බොන්න ගිහිල්ලා. මට හරි ගියයි කියලා හිතලා පුරසාරත් දොඩන්න ගිහිල්ලා. එහෙම නැත්නම් පූජානම් කියන්න ගිහිල්ලා. ඉතින් ඒක නිසා ආයෙ යන්න බෑ. නමුත් මේ අතරමැදී ඇති වෙන්න ඕනම කෙනෙකුට ආයෙ සංසාරේ දුක් දනවන හිතා ගන්න බැරි දේවල් වෙනවා. එහෙම නැත්නම් සංවේගී පිටව ගන්න දේවල් ඇති වෙනවා. ඇති වෙන වෙලාවේ ආයසරයක් ඒ සංවේග ඔක්කොම සකස් කරගෙන අර වේගයේ මෙතෙන්ට අවශ්‍ය කරන පහිතත්ත කියන වේගය ඇති කරගත්ත දවසේ ආයසරයක් අරක දක්ක ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ පළවෙනි සැරයක් වෙච්ච එක දෙවෙනි සැරේට ගම් පාවිච්චි කිරීමේදී ප්‍රයෝග ඥාන ක්‍රමශා විදි පාවිච්චි කිරීම කියන එක ඒ සඳහා තැහැහෙන ඥාන ශක්තියක් අවශ්‍යයි. ඒ වගේම ප්‍රයෝජනේ දැනගන්න ඕනේ. මේක එදා දැක්කා ඊට පස්සේ ජයපම්බොණ්ඩ ගියාට පස්සේ වෙන්නේ මොකද්ද? කාර් එකේ ටයර් එක උලන් ගියා වගේ, බැටරිය ඩිස්චාර්ජ් වුණා වගේ අය ගැම්මෙන්නේ නැහැ. නමුත් මේ ගැම්ම ආය බැටරිය චාර්ජ් වෙන්න අවශ්‍ය කරලා තියෙන මේ සංසාර දුකමයි. නැත්නම් මේ අසාධාරණ දේවල්. එහෙම නැත්නම් ව්‍යසන. එහෙම නැත්නම් නාස්තික දේවල්. වෙනකොට වෙනකොට මේ යෝගාවචරය ඒ වගේ හිතවට්ට ගන්න එක නෙමෙයි තියෙන්නේ මේ වෙනුවට අර වගේ අපි විපස්සනා ඥානයක එහෙම නැත්නම් මාර්ග ඥානයක ඵල ඥානයක පිහිට තියෙනවා නම් අනේ මේ තත්ත්වවලදී මම නොසලන වීර්යයක් ගන්න පුළුවන් කියලා ඒක නාස්තික පැත්තට ගන්න නැහැ. Tamanට ප්‍රයෝජනවත් වෙන අපි කියන සංවේගයේ පිහිටවගෙන ආය වැඩ කරනකොට ඒ පහිතත් භාවය තුවක්කෙකින් එළියට ආපු උණ්ඩේ වගේ ආයේක ඒ හුරතලයක් නැහැ. ඊතලෙන් වෙන් වෙච්ච විහිදිච්ච දුන්නෙන් විහිදිච්ච ඊතලයක් වගේ කාය කාටින් අතින් පැනලා අල්ලන්න බෑ. ආහන්නේ වගේ පහිතත් භාවයේ තමයි නැවතත් අර වරක් සාක්ෂාත් කරපෙක දැක ගැනීමට අවශ්‍ය වෙන්නේ. මේනේ පහිතත් භාවයත් ලේසි නෑ. මේ ඔය තමන්ගේ මතියට තමන්ගේ කැමැති විදියට සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ කාපිටික බ්‍රාහ්මණ යහන ස්වාමීන් වහන්සේ මේ එවැනි පහිතත් භාවයකට එල්ල වෙලා ඒ සඳහාම පන්නරේ හිටීමට පිහිටීමට ආසන්න කාරණාව. ඒක කියන්නේ පදට්ටාණය කියලා. පදට්ටාණය මේ නැත්නම් පදට්ටාණය ආසන්න කාරණාව මොකද්ද කියලා. ඒතර සර්වඥයන් සඳහන් කරනවා තුලණය. තුලණය කියලා කියන්නේ ආස්වාද ආදීනව සලකා බැලීම. ඒ தත්වෙට හිත එන්න මානසික தত্ত্বය සසඳා බැලීමේ ශක්තියක්. අර ආකාර පරිවිතක්ක වලින් ගලපගෙන මට එදා තිබුණ தත්ත්වෙ නම් අද ඉන්න බෑ. නමුත් මයි ළඟ අභව්‍ය தත්ත්ව මොකුත් නැහෙනේ. නුසුදුසුකම් නැහැ. වෙලා තියෙන්නේ මේක එකලස නැතිකමයි. ඒක නිසා කොහොම හරි කරලා චීන අඩුව කඩම සකස් කරන මේකට ගියොත් ඒ පහිතත්ත්ව වීර්ය ඇති කරගත්තොත් මේ කඩන්න පුළුවන් කියලා තමම්ම හැකි සංඥාවෙන් මේ කරුණ සොයලා බලනවා මිස අනේ මගේ අතින් සිල් කැඩිලාද එහෙනම් තමයි එදා වුනේ මොලේ නරක් වීමක්ද එහෙම නැත්නම් ඒක විකාරයක්ද මේක සැක කරන්න පටන් අරගත්තොත් ඒක තමන්ගෙම තියෙන ඒ සාධනීය ශක්තිය වෙනුවට ඒවත් තුරණය කරනවා කියලා කියන්නේ හැකි සංඥාව ගන්න එකයි මෙතනදී පෘථග්ජනකම කියලා කියන්නේ කෙලෙෂය කියලා කියන්නේ මෙහිදී නානා ප්‍රකාර විදියට හිත වැටෙන දේවල් හිතෙන් ඉඳ තියෙනවා මම අතින් වැරද්දක් වෙලා දන්නේ නැහැ මගේ සීලෙ කැඩිලා දන්නේ නැහැ එහෙම නැත්නම් කර්මයක් පරිසම් දීලා දන්නේ නැත්නම් අල්ලපු ගෙද කට්ටිය හුණියම් කරලා දන්නේත් නැහැ මොකක් හරි හිතලා අර වෙලාවේදී අර නියම තුලණය නියම විදියට මේක සාධනීය පැත්තට හැකි සංඥා වෙන විදියට කල්පනා කරනවා කියන එක අර පදන් වීඩට ඉතාම ආසන්නෙන් එන බලපාන කාරණාව. ඉතින් මේක එවැනි තුලණයකට සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ කෙලීම උදව් නොකරනවා නෙවෙයි නමුත් වරක් හෝ අත්දැකලා තියෙන එක. ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැත්නම් ඒකම බල්ල කට්ටේ බවට පත් වෙනවා. ඒකෙන්මයි අල්ලන්නේ මේක රැචට් එක අල්ලන්නේ. නෑ නෑ මට එදා හරි ගියා නම් ඒ අතරමැද මේ අතරමැද ওই තරම් වෙනසක් කළා නෑ. ඒක එකලස නැති ප්‍රශ්නයක් තියෙන කියලා. ඒක හරි විදිහට මේ පාරෙන් පිට පැනපු වාහනේ නැවත පාරට ගන්නකොට දක්ෂ රතාචාර්යවරයා කටයුතු කරන්නේ කොහොමද? අන්න ඒ වගේ නියම තුලනයක්, නියම සලකා බැලීමක්. මේකට කියන්නේ ප්‍රායෝගිකත්වය කියලා. ඉතින් ඒක අවස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. මෙතනදී සරුවච්චනාංශේ පාවිච්චි කරලා තියෙන ක්‍රම දිහා බලනකොට මොනම දෙයක්වත් අතහැරලා නැහැ. උන්නාංශයේ ඒ මධ්‍යම ප්‍රතිපදාවට තුලනය ගැනීමේදී අන්ත දෙක පාවිච්චි කරලා තියෙන තන්නේ කර ප්‍රයෝජනේ සලකලා විතරයි කාගවත් මතිමතාන්තර ඔප්පු කරන්න නෙවෙයි. කිසිම න්‍යාය ධර්මයක් ඔප්පු කරන්න නෙවෙයි. ඌ වුණා නම් ඌසල අරුට ගැහුවා මැදින් ගියා. ආය මොන්නම තාලකින්වත් ඒක නෑ මේ වග වෙන ගතිය. පුදුමාකාර ලස්සනට මේ පටිච්ච සමුපාදයේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරා. ওই මතවාදී එහෙම නැත්නම් අපි කියන සදාචාරවාදී කිසි කෙනෙකුට බෑ මේක කරන්න. මොකද මේ පුද්ගලයා එක පැත්තයි දකින්නේ. ඒක නිසා ඒ තුලනේ කිරීමේදී මධ්‍යම ප්‍රතිපදාව තේරීමේදී මේ පුද්ගලයා තමන්ට එන ප්‍රශ්නේ තමන් කරා එන ප්‍රශ්නේ ශාස්ත්‍ර දිට්ඨියට බරව නම් මේක සදාකාලිකව පවතින මේක වෙනස් කරන්න බෑ ආදී විදිහට ඒ මනසට ගහන්න උන උච්ඡේද දිට්ඨිය. ඒ කියන්නේ තමන් උච්ඡේදවාදී නිසා නෙවෙයි උච්ඡේද දිට්ඨිය ගන්නව ආයුධයක් වශයෙන් මූරක් අරගෙන ගහනවා සදාචාරවාදයට වැටෙන්නම ගහන. ඒ මනස උච්ඡේද දිට්ඨියෙන් ප්‍රශ්න ගන්නව ශාස්ත්‍ර දිට්ඨියෙන් ගන්න. මේ පේන්නේ චපලකමක් වගේ. මේක පේන්නේ නිකන් මේ ආන්දගේ ප්‍රතිපත්තිය වගේ. නමුත් සර්වඥාන්සේ පෙන්නලා දෙනවා මේ කරන්නේ කවුරුවක් පරද්දන්නවත් මොනවත් නෙමෙයි. තමන්ගේ මධ්‍යම ප්‍රතිපදාව අරගෙන මේ ඉදිරියට යන්න බලන බලයේ ජවකවා ගන්න ඊ සෑම දෙයක්ම පාවිච්චි කරනවා. ඉතින් මේ වෙනකොට මුළු සංසාරෙම එහෙම නැත්නම් ගැඹුරු සියල්ලම එහෙම නැත්නම් කාල වශයෙන් දේශ වශයෙන් සෑම දෙයක්ම පාවිච්චි කරන්නේ මධ්‍යම ප්‍රතිපද ලබා ගැනීම සඳහා පමණයි. ඒ මධ්‍යම ප්‍රතිපද ලබා ගැනීමට අපි උච්ඡේදවාද පාවිච්චි කරනවා කියලා කියන්නේ උච්ඡේදවාද පිළිලා නෙමෙයි. උච්ඡේදවාද පිළිගත්ත කියන එක නෙමෙයි. උච්ඡේද කාර්ය කරනට සස්සතවාදය ගත්තයි කියලා කියන්නේ සස්සත වෙලා නෙමෙයි. ප්‍රයෝජනසකලා ගැහුවා බිඳගත්තා ආයේ එකටවත් වග වෙන්නේ ඊගා වැඩේට බැසක්. ඉතින් ඒ ඥානය ඒ කියන්නේ ඒ ප්‍රයෝජන ඥානය ප්‍රායෝගික ඥානය මොනම විශේෂයක්වත් නැහැ. මොකද හැම විෂයක්ම රේඛීය ක්‍රමයට උගන්වන්නේ. මෙතනදී නෑ ඒ රේඛීය ක්‍රම මොකක්වත් නැහැ. අවත්ත වැටියට ප්‍රයෝජන ගත්ත ඉස්සරහට ගියා. ඉතින් මේකදී තමයි මෙතෙක් ජීවත් වෙනකොට පෞරුදු 50 60 70ක් මේ ජීවේ ලෝකේ ජීවත් වුණා නම් ඔය සෑම අත්දැකීමකම ප්‍රයෝජනවත් වෙනවා. ඒව පාවිච්චි කරන්න ඕනේ අවස්ථාවේ හැටියට තමන්ගේ අත්දැකීමෙන් ගන්නවා මිසක් මේකට ප්‍රශස්ත හරිම උත්තරයක් හෝ හරිම වාද ක්‍රමයක් තියෙනවා කියලා කඩදාක පිට බලන්න එපා. දෙවන්නේ ගැන යපෙන්න එපා. තමන් ළඟ තියෙන දැනුම හොඳටම ඇති. මේ සාමාන්‍ය ජීවිතයක් ශරීරයක් අවුරුදු 50කට පාවිච්චි කරනවා කියලා කියන පුංචි අත්දැකීමක් නෙමෙයි. ඒකේ විශාල යුද්ධයක දිනලා තියෙන මේකේදී දැනගන්න ඕනේ මට අවශ්‍ය කරලා තියෙන මධ්‍යම ප්‍රතිපදාව මොකද්ද කරන්න ඕන. මධ්‍යම ප්‍රතිපදාව ගන්න හදනවා මිසක කිසිම වාදයක් හෝ කිසිම න්‍යාය ධර්මයක් හෝ කිසිම සමීකරණයක් ඔප්පු කරන්න දැඟල ඉල්ල තිබුණොත් ඒක තමයි මේ මතවාද වලට අහු වෙනවා. එහෙම නැත්නම් දිට්ටිගත වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ දර්ශන විද්‍යාවේදී මේක හරිය ලස්සනට පාවිච්චි කරනවා. කිසිම දෙයකට මාර්ග එකක් නෙවෙයි. දෙක තුනක්ම තියෙනවා. ඒකෙදි කිට්ටුම තියෙන එකෙන් පයින් එකයි තියෙන්නේ. ඒ හරීම ප්‍රයෝගශීලී. එහෙම නැත්නම් ඒ ප්‍රයෝජනේ සලකලා කරන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගේ නැත්නම් ඔය සපටිසම්පාදේ සාපේක්ෂකතාවයේ තියෙනවා. තියෙනට වැඩිය හොඳ තැනක් අල්ලන්නයි හදන්නේ. ඒ සඳහා පාවිච්චි කරනවා ළඟ තියෙන සෑම වස්තුවක්ම පාවිච්චි කරනවා. උත්තර දිදී ඉන්න ගියොත් කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මොනම තාලකින්වත් සරුවචනංශ වාදනා ගන්න ගියාම එනතන සරුවචනංශේ මේ මතුවෙන දේවල් වල කටයුතු කරලා තියෙන හැටි බලනකොට වරක ආත්මවාද කෙලින්ම බාර අරන් තියෙනවා. සීලයක් ඇති කරගන්නකොට උන්වංශ කියන මම කුර හොඳ කුලයකින් ඇවිත්නේ තියෙන්නේ. අපි කට්ටිය පව් කරලා විහිිතේ කියලා නැහැ. ඒ නිසා ඒ කුල මාණේ අරගෙන සීලය රකින්නේ කියලා. එතන මගේ මෙතෙක් කල මම කරගෙන ආපු ජීවන රටාව හැටියට මේ වැඩි තරම් වෙන්නේ නැහැ. මොකද මම මේ කෙරුවොත් එහෙනම් මම මේ පොලිසියට යන්න වෙනවා, බැනුම් අහන්න වෙනවා. මට ගැළපෙන්නේ කියලා කුලමානේ තමන්ගේ අනික් මද සේරම පාවිච්චි කරන්න කියලා කියන සීලේ රකින්ද. කඩන්නේ නෙමෙයි. එතනදී නෑ මේක මේ ආත්මවාදයක් නෑ අනම්මනම් කතා නෑ. ආත්මවාදී හෝ නම්බුකාර කුලයක ඉපදුනයි කියනකෝ හෝ නැත්තම් හොඳ සල්ලිකාරයෙක් කියනකෝ හෝ නැත්තම් තමන් ලස්සන මිනිසෙක් කියලා හෝ එහෙම නැත්තම් තමන් හොඳ චරිතයක් තිබුණා කියලා සෑම දෙයක්ම පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට මේ කට්ටියට තේරුම් අරගන්න අමාරුයි. බුදුහාමුදුරුවෝ මේ වෙලාවට මේ ආත්මවාදයක් කතා කරනවා. එහෙම නැත්තම් මේ කුල ભેදයක් කතා කරනවා. নানা ආකාර විදිහට කතා කරනවා. සමාධියෙත් මේක තියෙනවා. විපස්සනාට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ සියල්ලම තියෙන්නේ නිවනට ප්‍රයෝජන ගන්න මිසක් අර දෙයක එපාමයි කියලා මොනම දෙයක්වත් විශ් කරන්නේ නැහැ. මේ දෙය අත්‍යවශ්‍යයි කියලා මොනම දෙයක්වත් මේ භාවනා ජීවිතේ අවශ්‍ය දෙයක් උත් නැහැ. අවස්ථානුකූලව තුලනය කර ගන්න දන්නේ නැත්නම් ඉතින් කල්ප ගානක් යනවා ඒක අර මේ පොලොස්සඹුල යෝදා ගන්නවා යෙදනවයි කියලා ඒකට කියන්නේ සියල්ල සමතුලිත කර ගන්නවා කියන එක. ඒක ඒ මනුස්සයා රස බලලත් කරනවා සුවඳ මුත් අල්ලනවා සෑම තැනකීම කරනවා. ඒ නිසා ඒ තුලනයේදී මේ පුද්ගලයා නිවන පතාගෙන මේ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනෙක්ද එහෙනම් මේ වටින කට්ටියට පිටින කට්ටියට හේතු කරුණු දක්වන්න හදන්න ගිහිල්ලා මේ සංවිධාන නැත්තම් සංසාරේ නැත්තම් යැපීම පැවැත්ම හොයන කෙනෙක්ද කියලා බැලුව බැලමට පේන. ඒක හැබැයි අර සත්‍යයක් එහෙම නැත්නම් ඥානයක් පළවෙනි වතාවටවත් ඔප්පු කරගත්ත නැති කෙනෙක් කරන්නේම රඟපෑම තමයි. කරන්නේම කවුරු හරි කරපු පරණ කරපු එකක් තමයි. වරක් අද්දවගෙන වෙනවා. ඥානයක් වරක් අද්දවගෙන ඒ ඥානය සඳහා නැවත කටයුතු කරනකොට එයා දන්නවා මේකයි යොණ කරන්නේ මේකයි නැති වෙන්නේ කියලා අර ප්‍රායෝගික දැනුම නැවත යොදවලා කෙටි ක්‍රමෙන් ඒක දිහට යනකොට මචන් කොහොමද සුවඳක් එන්න පටන් අර ගන්නවා. මිනිහා යන්න වෙ ඉසලා දන්නවා මෙතෙන්ද යන්න ඕනේ කියලා. ඒ කාටක්වත් ඔප්පු කරන්න ඕනකමකුත් නැහැ. ඒක න්‍යායකට අහු වෙන්න ඕනකමකුත් නැහැ. අන්න ඒ තුල නේදි තමයි සතා යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තීරුම් ගන්නෙ. ඒ වගේම කවුරු හරි අබැග් එකටපත් වුණාට පස්සේ වෙහෙසකටපත් වුණාට පස්සේ තමයි මේක ඔප නැගලා ඉන්නේ. හරියනකොට නම් කවදාකවත් එන්නේ. සාර්ථක වෙනව කවදාකවත් මෙහෙම ඥානෙ පාවිච්චි වෙන්නේ නැහැ අපි. වරදින කිසිම ප්‍රශ්නයක් නැහැ. වැරදුනාට පස්සේ කියලා තියෙනවා හරි අපේ ධම්මනේ සංචාර හමුව ඉන්න කාලේ කිව්වේ පිස්සු සනීප කරන්න ක්‍රමයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙනවා. ඒක පිළිබඳ කිසිසේත්ම බය වෙන්න එපා. යම් දුකක් තමන් කරට පැමිණෙනවා නම් ඒ දුක දැරීමේ ශක්තියත් එක්කමයි දුකේ. කවදාකවත් අඬන්න එපා. කවදාකවත් චරිචුරු ගන්න එපා. චරිචුරු ගෑවොත් වෙන්නේ මොකද්ද? තමන්ගේ ශක්තිය සේරම මිලාන වෙලා යනවා. දුර්වල වෙලා යනවා. අර කෙලස් උලිහිලි පාලක මේ තර්ජනය කරගෙන ඉදිරියටපත් වෙනවා. තරහ පැමිණෙන සෑම දුකක්ම දරන්න පුළුවන් වෙන කොටයි ඒ. ඒ වගේම එන්නේ යන්නේ මේ තියෙන දේවල් මේ ලෝකේ. එතකොට ඒ පුද්ගලයා ඒ වගේ වෙලාවකට තුලනය කරන්නේ පැරදෙන, පැකිලෙන, පස්ස ගහන චරිචුරු අදහසෙන් නෙවෙයි. පහිතත්ත්ව වීරියක් ගණ්ඩයි මේ යන්නේ. ඒ සඳහා ඒ තුලනේදී ඒ පුද්ගලයාගේ හැසිරෙන ස්වරූපෙන් කියන්න පුළුවන් මෙයා වරක් හරි අඩු ගානේ මේක අත්දැකලා මේ කතා කරන්නේ අත්දැකීම එහෙම නැත්නම් අත්දැකීම අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥාන කියලා කියන්නේ. ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙම වැඩ කරන එක නම් බොහෝම කෙටි ක්‍රම රාශියක් තියෙනවා. කිට්ටුම තියෙන ක්‍රමයක් ගත්තා පාවිච්චි කරලා වැඩි කරා. ඉතින් මෙතනදී වග වෙන්න බෑ. මේකයි බුදුහාමුදුරු කියන්නේ තනි වෙන්නේ කියලා. කංග වේනගේ තනි අඟ වාගේ නැත්නම් ඇත්තරලෙන් වෙන් වෙලා ගියේ මාතංගණන් හස්තිරාජා වාගේ තමන්ගේ විවිකේ සඳහා කටයුතු කරනට තව කෙනෙකුට වග වෙන්න අවශ්‍යම නැහැ. වග වුණා නම් හිතන්න අහු වෙලා ඉවරයි. මේ කියන්නේ මේ කාය විවිධක චිත්ත විවිධක නෙවෙයි උපදී විවිධකේ. කාය වශයෙන් අපි ඇලි ගලි වාසය කරන්න පුළුවන්. නමුත් මේ ඒ ඇලි ගලි වාසය කරන්නේ පෛරුපාසානට ආලිංගණයට නෙවෙයි අයින් වෙන අදහසින්මයි. ඒ අර පණ සිංහල කවියකට කියනවා ගසක කැපුම ගස මුල පෑදුමින් දනේ හානා හීය පානා ඇඳ හැරෙන්දනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන්දනේ අමුතු බද්දීම ගත ඇල්ලුමෙන්දනේ කියලා පරණ මිනිසු කතාවක් කියලා තියෙනවා. මනසේ හීය හානකොටම හානා හීයෙම කියදයි මේක ගොයියෙද්ද නැත්නම් බයියෙද්ද කියලා. හරකුණ ජස්චොක් ගහලා ගහ ගහ යන විඤ්ඤාත හරකටත් යතයි කමතරත් යතයි අහගෙන ඉන්නේ තේනවා මේක හරකෙක් තමයි පිටිපසෙ ඉන්නේ කියලා. හයිය හන විණ හැම නැ බොහෝම ලස්සනට අඬ හැරේ පාගෙන ගත්තාම හරකොණ්ඩ මේ කොනේ ඉඳලා යහකොණ්ඩ හීවිට අදිනවා තේරෙන්නේ නැහැ. ඉන්සයික ගොවිත් පොළටත් හරි ලස්සනයි බොහෝම ලස්සනට හානා හීය පානාඬ හැරෙන් දැනි. ගසක බොල කැපම ගස මුල පෑදුමින් දැනි. මේ කැලේට ගිහලා ගහක් කපන්න ගියාම ගහතුන් වලට පොරෝ වණවන්න බෑ. පොරෝ වදින හරිය ප්‍රමාණය ඔක්කොම ගස් කපලා පිටිය සකස් කරගෙන අමුඩි ගහලා බුලත් එකක් එහෙම කාලා ඇවිල්ලා ගහදියා බල්ලා තමයි ගහ කපන්නේ. ගිය ගමන් වනවන්න ගත්තොත් එහෙම පොරව පැටලුනොත් වලක තමන්ගේ ඔළුවටමයි වදින්නේ. ඒ නිසා ගසක් කපන්න ගියාට පස්සේ මේ මිනිස්සු ගිය ගමනි දඩබඩ ගාලා ගස් කපන්නේ නැහැ. ඒ වගේම මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනි. තමසේ තමන් යන පාරේ ඒ කෝටු කැල්ලක් හරි තියෙනවනම් අසුචි පිටක් හරි තියෙනවනම් කෙහෙල් ලෙල්ලක් හරි තියෙනවනම් අඹ පොත්තක් හරි තියෙනවනම් කොච්චර හදිසි වුණත් ඒක අයින් කරලා දාලා යනවා. මොකද දන්නවා තමන් හරි හදිසි යනකොට මේකේ පැගුණොත් වැටෙනවා. කවදාකවත් ඒ යන පාරේ තියෙන අවුලක් උඩින් පැල්ලා යන්නේ නැහැ. අයින් කරලා යන්නේ. කටුකොහලක් තිබුණත් අයින් කරලා යන්නේ. ඒ මනුස්සයා දන්නව දැන් ටිකක් කලබලේ තමයි. නමුත් මීටත් වැඩිය කලබල වෙලාවල් එනවා. ඒ වගේම කියනවා අමුතු බද්දීම අත ඇල්ලුමින් දැනි කියලා. අපි පැරණි සිංහල කමේ හැටියට බත් වෙලක් කියලා කියන්නේ ඇහෙන අමාරු වැඩක්. ඉතින් අදත් එහෙම තමයි. ඒ නිසා දන්නේ නැති අමුත් එක්ක ආවොත් එහෙම බත් කන වෙලාවක ඉතින් ඒ මනුස්සයා ලැජ්ජාවට නැගිටලා යනවා මම යන්නම් කියලා. ඉතින් පිටිපස්සෙන් ගිහලා වැලමිටෙන් අල්ලනවලු බට්ටියක් අඬ ඉන්නේ කියලා. අර මනුස්සයා වැලමිට ගසගත්තකම යනවනේ යන්න. අල්ලන්නේ වැලමිටෙන්මයි. ඕක තමයි භාවනා කරනකොට දැනගන්න ඕනේ අල්ලන්නම වෙනවා. අල්ලන්නේ වැලමිටෙන්. වැලමිටෙන් අල්ලවට පස්සේ අත ගැස්සගම මිනිහා යනවා. අනේ බට්ටියක් අඬ ඉන්නේ බට්ටියක් අඬ කියලා වැලමිටෙන් අල්ලන්නේ ගයි තියෙන පිටිපස්සෙන් කියලා. ඉතින් මේව බුදුහාමර කියලා දීපේව නෙමෙයි. මේ පදන් වීර්යයකට ලෑස්ති කරනකොට යෝගාවචරය දැනගන්න ඕනේ. අපකරා පැමිණෙන දේවල් කවදාකවත් අනේ නිවන් දැකපන් උඹට මෙන්න මේක දෙන්නම් අරක දෙන්නම් කියන එකක් කවදාකවත් වෙන්නේ නැහැ. ඉන හරියක් එන්නේ කරදර. විශේෂයෙන්ම කිට්ටුවන්තින්ගේ. ඒකයි ඒකේ තියෙන ලස්සනම කැල පෙමතෝ ජායති සෝකෝ. මේ ප්‍රේමයට ආලිංගනය කරනකොට වැලමිටින් අල්ලන්න ඉගෙන ගන්න ඕනේ. ඉගෙන කිසියම් සම්බන්ධතාවයක් දුරදි කියන්න දෙන්න එපා. සම්බන්ධතාව නැතු ඉන්න බෑ. ආ නෙතින්දී මේ සම්බන්ධතාව පැවැත්වන ක්‍රමය අමුතු බද්දීම අත ඇල්ලුමෙන් දැනේ කියලා පරණ තියෙන කවිය තමයි කියන්නේ. ඉතින් ඒ විදිහට ඒ තුලනාව මොකද්ද කරන්න ඕනේ? කොහොමද මේ ආසාදාදීනව සැලකීම කියන එක තමන්ට අවශ්‍ය කරන්නා වූ අඩුම කැඩුම ටික ක්‍රමවේදය උපක්‍රම හම්බ වෙන්නේ ව්‍යායාමයෙන්ම තමයි. එහෙම නැත්නම් මේ වීරිය කරලම තමයි. ඒ නිසා අපි උපමාවක් විදිහට කියනවා නම් පහුගිය දවස් ටිකේම අපිට සාකච්ඡා කරන්න උනා මේ භාවනා කරනකොට වේදනාවක් එනවා. ඉති වේදනාවක් අපම මම මොකද කරන්න ඕන? එයි මේකට කියන්නේ එක උත්තරයක් ඇත්තේ නැහැ. තමන්ට කරන්න තියෙන්නේ ආපුංචි වේදනාවක් ආන ගණන් ගන්න තු වෙනවා. ඉති ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න ඕනද නැත්නම් මෙනෙහි කරන්න ඕනද කොච්චර පුංචි වේදනාවක්ද මෙනෙහි කරන්න ඕනේ කොච්චර නැද්ද කියලා කියන්න බෑ. සාමාන්‍ය මූල කර්මත්තාන්ට වැඩිය පුංචි නම් ඒක සංඥාව ගණන් ගන්න එපා. ඊට පස්සේ එනවා වේදනාවක් මූල කර්මත්තාන එහා සමසම වෙලා. නැත්නම් වේදනාව ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇවිලා මූල කර්මත්තානත් එක්ක සමසම හිටිනවා නම් වර එක උත්සාහ කරලා බලන්න මූල කර්මස්ථානයේ වේදනාව තියෙද්දි කොහොමද වැඩ කරන්නේ කියලා තමන්ගේ අදහස මූල කර්මස්ථානයටම ප්‍රමුඛතාවය දීලා වේදනාව හරහා බලන එක. නමුත් වේදනාව ඇවිල්ලා විරිත්තලා යනවා තර්ජනය කරනවා හරි ඊට පම්බට දෙන්නම් කියලා මේ වැඩි වෙමින් පවතින වේදනාව. ඉතින් එතකොට වර එක බලන්න වෙනවා වේදනාව කියලා මෙනෙහි කරන්නත් වෙනවා. ඉතින් මේ දෙකෙදි කොයි එකද කරන්න ඕනේ කියන එක උත්තුලනා එතන තියෙන පැහැදිලිවම ඒ ඔක්කෝම් පරීක්ෂා කරලා බලන්න ඕනේ. සත්‍ය කඩා ගන්න නැතුව ඒ ආර්ය පරිශ්‍රයෙන්ට මේ දෙකම කරන්න ඕනේ. නමුත් යම් වෙලාවක මෙහෙම තිබුණු වේදනාව දැන් දරා කියා ගන්න බැරි මූල කර්මස්තන ඉක්මවල ගියා නම් ඊට පස්සේ අහන්න දෙයක් නැහැ. ඉතින් මූල කර්මස්තන්නේ නැහැ නේද? එතකොට වේදනාව කියලා මෙනෙහි කරනවා. බලාන ඉන්න තැනත් ආනාපාන කරපේකන නාසිකාග්‍රේ ඉඳලා අර වේදනාව තියෙන තැනම තියාන වේදනාව දිහාම ඒ කියන්නේ හරියට මෙතන අලවල වේදනාව දිහා බලන ගමන් පුළුවන් තරම් උත්සාහ කරනවා දැන් මේ වේදනාව විශ්ේ තියෙන නදකින් නොපතන් කියන යටින් එන ද්වේෂය දැකගෙන දකිමින් මේ වේදනාව මෙනෙහි කරන්න නම් මේ වේදනාව අනුන්ගේ එකක් වගේ මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් වේදනාව කපණ එකක්ද කොටණ එකක්ද පුච්චන එකක්ද ආදි වශයෙන් වේදනාවේ ස්වභාවික ලක්ෂණ දැක ගන්නා සුළුව මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේ සමහර වෙලාවට ඒ වේදනාවට තරහෙන් තරහ බව දන්නේ අනිච්චං කියලා මෙනෙහි කරනවා. ඒ කියන්නේ නැදකින් නොපතන්න තෝමකින් තමයි. හරි යට තියෙන එතකොට ද්වේෂය අහුවෙන්නේ නැහැ. වේදනාවම අනිච්චං කිව්වයි කියලා කියනවා. ඒකක් කෙරුවට ප්‍රාදයක් ප්‍රශ්නයක් නැහැ. ඒකත් කිරුවට ප්‍රශ්න නෑ. නමුත් දැනගන්න ඕනේ මම මෙතෙන්දී අනිච්චං කියලා බැලුවා. මෙතෙන්දී වේදනාවේ ස්වභාව ලක්ෂණ බැලුවා. මෙතන වේදනාව හරහා බැලුවා. මේක වේදනාව නොසලකා හැරියා. ඔය ඔක්කොම මේකට කැපයි. මේ සේරම ව්‍යාපාර කරලා, ව්‍යායාම කරලා බැලුව කෙනාට තමයි තුලනයක් හරියට කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වේදනාවට මෙහෙම කරන්න ඕනේ. මේ වේදනාවට මෙහෙම කරන්න ඕනේ. මේ වේදනාවට මෙහෙම කරන්න ඕනේ. ඒක කවදාකවත් තව කෙනෙකුට අදාළ නැහැ. ඊගාව චිත්තක්ෂණයට අදාළත් නැහැ. ඒ නිසා තමන්ගේ පරිශ්‍රණ ටික නැත්නම් තමන් ඒ කළ යුතු කාරණා ටික ඒ වෙලෙදී කරන්නේ නැතුව කාගෙත් දැනුමකින් හෝ ණයට ගැනීමකින් හෝ එහෙම නැත්නම් වේදනාව නැති කිරීමේ මේක කරන්න බෑ. සද්දයක් යනකොටත් එහෙම. හිතවිලි එනකොටත් එහෙමයි. ඒක ඒ වෙලාවේ ඒ தත්ත්වයට යනකම් හොඳට සතිය ගෙනල්ලා ඒ වේදනාවේ තාරතිරමේ හැටියට සද්දේ තාරතිරමේ හැටියට එහෙම නැත්නම් වේද මේ හිතවිලි තාරතිරමේ හැටියට කළ යුතු කරන්න. හැබැයි ඒවට වග වෙන්න. මම මේක කෙරුවා මෙහෙම වුණා. මේක කරා මේව කරා ඒක කමඨාන් සුද්ධ කරනලාදී පැහැදිලිව කිව්වොත් අහගෙන ඉන්න කෙනාට ගැඳියේ ගල බීර වගේ තේරෙනවා මෙයා මොන විදිය ආකල්පකින්ද මේක කරලා තියෙන්නේ. ඒකෙන් ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා නම් කමඨාන් සුද්ධ කරනට යන්න ඉස්සෙල්ලා තමන්ම දන්නවා මේ දේ කරපු නිසා මට මෙහෙම වුණා. අන්න ඒ විදිහට මේ ව්‍යායාමය ව්‍යායාම් කිරීම එක එක ක්‍රමවලට ව්‍යායාම් කිරීම කියන එක මේක ඇත්තටම අභිරමණය කරන්න පුළුවන් එකක්. අපි ඇත්තටම රණ්ඩු කරන්න වේදනාවත් එක්ක හරි වේදනාව දෙන එකක් තමයි දුක් වේදනාව තමයි. එහෙනම් මේ හිතුව නැති විදිහට හිත විලි ආවිල්ලා කරදර කරනවා තමයි. එහෙනම් කවුරක්වත් හිතාපු නැති විදිහට සද්ද කරනවා තමයි. නමුත් ඒ කාණාපානෙත් එක්ක ගලපලා එවැනි ප්‍රශ්න ආපු වෙලාවක තියෙන පුළ හැම උපක්‍රමම දාලා කරලා බලන එක ඒක ආර්ය පරිශන කියලා කියනවා. එහෙනම් ව්‍යායාම කරලා බලන්න ඕනේ. තමාර විතක ඉතින් ওই පොත්පත් කියවනකොට එහෙම නැත්නම් බණ අහනකොට කමඨාන් සුද්ධ කරනකොට ඒකට කෙටි ක්‍රම වගේක් හම්බ වෙනවා. මොන කෙටි ක්‍රමේ හම්බුණත් කළ යුතු සියල්ලම කරලා ඒ වෙලාවට මේකයි ගැලපෙන්නේ කියන එක දැකගන්න අරකාර ආදුනිකයාට බයිසිකලක පදිනකොට පිටිපස්සෙන් කවුරු හරි අල්ලගෙන ඉන්නා වගේ වැටෙන වෙලාවේදී උදව් වෙනවා. නම් කවදා හරි බයිසිකලක පැදලා හොම්බෙන් ගිහිල්ලා වැටිච්ච දවස තමයි බයිසිකල් එකට තේරුම් ගන්නේ. කාර් එක උනත් ලයිසන් එක හරියන්නේ ඇක්සිඩන්ට් එකක් වෙච්ච දවසේ තමයි. එතකන් ලයිසන් එක එච්චර හරි නෑ. මේ හැම දෙයක්ම එයා දක්ෂයෙක් බවට පත් කරනවා. ඒක නිසා මේ ව්‍යායාමය කිරීම සඳහා කොච්චර කරන්න ඕනද මොකද්ද කියලා කල්ැතුව කියන්න පුළුවන් කමක්වත්. මේ වෙලාවේ මේකයි කරන්න ඕන කියන එකක්වත් නැහැ. දාලා වශයෙන් කිය හැකි සතියට යට වෙලා තියෙනවා. තමන් කරන දේ තමන් දන්නව වග වෙන්න පුළුවන් නම් ඕනම දෙයක් කරලා බලන්න කියන. මේක හුඟක් පළල් පරාසයකට එනවා. සතිය සහ සමාධිය දියුණු රෝගාවචරය පුදුමාකාර දේවල් ඒ වෙලාවට කරලා බලනවා. කරලා බලනකොට මිනිස්සුන්ට පේන්නේ බාහිර බලයින් උපේක්ෂ පේන්නේ මොලේ නරක් වෙලාද කියලා. අර වෙනද අයින් කරන්න හදපු දුක් කොට බැහැ ගන්නවා. යොදවලා බලනවා. ඉතින් වෙන කෙනෙක් දැක්කොත් හිතන්නේ මේ මාස ඔළුව නරක් වෙලාද. නෑ මෙයාට ඕනේ පරීක්ෂා කරලා බලන්න මම එදා මේකට බය වෙලා පැන්න. අද මේක හරහා යන්න ඕනේ. මේ කාලා බලන්න ඕනේ කියලා යොදලා බලන්න. ඒ යොදලා බලන වෙලාවට ඔය කෙලස් කියන එක කෙලස් නෙවෙයි පරිේශණයකට අවශ්‍ය අමුද්‍රව්‍ය විතරයි. ඊට ඉස්සලා නම් ඉතින් කාමීත්‍යාචාරයේ කාමේ එනකොට හරියන ලැජ්ජාව බයක් ඇති වෙනවනේ. ද්වේෂය එනකොට පුදුමාකාර පැලහිම්මක් තැවීමක් සිද්ධ වෙනවනේ. නිදිමත එනකොට ලැජ්ජ වෙලා මිරිකලා යනවනේ. විතක් මේ දෙගිඩි හිතක්. එහෙම නැත්නම් වික්ෂිප්ත වෙච්ච හිතක් පෙන්වන්න බැරි තත්ත්වෙන අර වෙලාවට හිතනවා අනේ මේ කැලල කම්බ වෙනවනේ දැන්. මේ කියන සත්‍ය තුල මට ව්‍යායාම් කරලා බලන්න. ඔක්කොම යොදවලා බලන්න. ඒ නිසා එතනදී ඒ තියෙන ඒ පුළුල් පරිේශන ශක්තිය මේ ව්‍යායාමේ තමන් වැඩියෙන් වැඩියෙන් කරන්න තමන්ට එන්න තියෙන කරදර වලට ලොකු ප්‍රතිශක්තිය ලොකු ආත්ම ශක්තියක් ඇති කරනවා වගේම තව කෙනෙක්ගේ භාවනාවකදී ඒ පුද්ගලයාට දුකක් කරදරයක් ආව වෙලාවට හොඳට හදා බෙදා ගන්න පුළුවන්. මේ නොකල යුත්තක් කරා කියලා චෝදනා කරන්න ඕනෙත් නැහැ. මෙන්න මෙහෙම මෙහෙම වැඩපම් කරලා තියෙනවා කරලා බලන්නයි කියලා එයාට තව ක්‍රමසහවිදි කිට්ටු කරලා තියන්න පුළුවන් උපකරණ ටිකක් මේ සෑම දෙයක්ම බලංගුයි. මොකද මේ එක දෙයක්වත් තමයි දුක් පිනිස කරනවා නෙවෙයි මේ සංසාරේ තියෙන දේවල් අතර යොදා බැලීමක් කරනවා තමයි අහල පහල තියෙන උපකරණ ටික තමන්ගේ ඥාණය ඒ වෑයම තාමත්ම තිරියං කරවන සුළු. 40 පැන්නට පස්සේ මිනිස්සේ කවදාකවත් නැහැ අර තමන් අතාරපු දේවල් එකක්වත් ආයෙ පරීක්ෂා කරන්නේ. 40 වෙනකන් නම් කරන තීරම ශ්‍රී ලංකාවේ ඔක්කොම කරනවා. 40 පැන්නට පස්සේ ඒ රට් එකේම තමයි දුවන්නේ. ඒක හෙල්ලිච්ච ගමන් ඉතින් ඇලර්ජික් කියයි මට ඔක් කරන්න බෑ කියයි දෙමාපියන්ට බයිනවා දරුවන්ට බයිනවා. ඒ අර තමන්ගේ රට් එකේ යන්න දෙන්නේ නිසා. ඉතින් ඒකට මොලේ සීමිත පරිපතයක් විතරයි වැඩ කරන්නේ අනික වා සීරම ශීඝ්‍ර මැරලා යන පටන් ගන්නවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට යාට තිරියංකම රකින්න ඕනේ නම් එහෙම නැත්නම් හිතේ තරුණකම රැක ගන්න ඕන නම් ඒ පුදුලට කරන්න තියෙන කවදාකවත් කරපු නැති වැට්ටියක් කරන්න කියනවා සක්මන් කරනවා පස්සෙන් පතර සක්මන් කරන්න කියනවා. රෑ යනකොට ටෝච් එක නැතුව යන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් හොඳටම කෙනින් මොනවක්වත් නැතුව කාට හරි ගිහලා බැනලා බලන්න කියනවා ගහන හැටි. එතෙන් කවුරු හරි හොඳටම කිසිම බග විභාග නැතුව බනිනකොට හොඳට මුණ දිහා බලා ඉන්න කියනවා නිකන් ඉටි මුණකින් බලා ඉන්නා වගේ. මේ පරිේශණ ටික කරන්නේ તો අපි කවදද මේ බුදුහාමුදුරු කියලා දැනගන්නේ. අපි මේ භාවනා කරන නිසා කිසි කෙනෙක් මට බණින්න නරකයි මට පවන් තලන්න ඕනේ මම යනකොට පාට මේ පාවඩේ ලන්න ඕනේ වඳින්න ඕනේ ඒව බලාපොරොත්තු වෙනවා නම් කියන්නේ කවදාකවත් මේ සංසාරේ තියෙන දුක කියන එක දන්නෙත් නැහැ ධර්මයේ තියෙන ගැඹුර දන්නෙත් නැහැ. එනිසා මේ පරිේශණ ටික කරනකොට තමයි අපි නැවත බෝන ගේ නැවත ඉපදෙන්න පටන් අර ගන්නවා. මේ ටික දැන් බටහිර ලෝකේ උත්සාහ කරගෙන යනවා මේ වයසට යෑමේ රෝගේ වයසට යෑමේ එක කවදාකවත් නැත කරන්න පුළුවන් එකක් නෙවෙයි කොහොමද මේක වෙන්නේ කියලා ඒ තීරණ අරගන්නවා තමන් විහිින්ම බොහෝ විචල්්‍ය සාධක කපා හරිනවා අවුරුදු 40 පැනකට පස්සේ ඊට පස්සේ මොලේ සම්පූර්ණ අර පුරුදු පරිපත ටික විතරයි ඊට පස්සේ අනිත් ඒවා එහෙම හිරි වැටෙන්න පටන් අරගන්නවා. එහෙම නොවීම පිණිස ඒ හුරස් වැඩ කවදාකවත් නොකර වැඩ පොඩි දරුවෙක් අසුචි ටිකක් කරන හොඳට කන හැටි අතකක එහෙම නැත්නම් වමන කෙරුවට පස්සේ ඒක ආපහු ගිලින හැටි එහෙම නැත්නම් අම්මගේ මූණට උචු කරන හැටි මෙව්ව කරන්න බැන්න මොකද්ද මේ භාවනා ජීවිතය කියන්නේ ඔක්කොම වෙනවා. ඉතින් ඒ ටික තමයි පොඩි එකාගේ තියෙන හුරතලිය. අපි ඒකට කියන්නේ ධර්ම මේකට කියන්නේ ධර්ම හුරතලිය කියලා. මුචිකයි බුදුහාමර කියන්නේ පුළුවන් තරම් තරුණ වයසේ භාවනා කරපළ වයසට ගියාම අමාරුයි. ඒ මොකද අර මේ පාරෙන් පිට යනකොට සාහලවනවා. ධනිස් පොල් කටු ගැහෙන්න පටන් අර ගන්නවා වෙන කෙනෙක් දකින්නකොටවත් කරන්න බෑ. ඒ නිසා භාවනා මැද අත්‍යාන කියලා කියන්නේ සුද්ධු පිස්සං කොටු. ඒ පරිශන කරන්න බැන්න මොකටේ අපි මේ පැවිදි වෙලා අපි මේ ගිහි අතහැරලා ආවිල්ලා මේ කරන සෙල්ලම්. ඒකෙන් කරනවා කියලා කවදාකවත් මේ නීති කඩනවවත් එහෙම නැත්නම් අපි කියන මේ සදාචාරය බිඳිනවත් නෙයි. ඒ පුද්ගලයාට ඒ දේ ඒ කරන්නේ නැතුව තමන්ට මේ සුතම ඥානිකවත් චින්තාම ඥානිකව ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. නියුරොබික්ස් කියලා පොතක් කියලා තියෙනවා මම කියුවා. ඒකෙදි කියලා තියෙනවා අපේ කොර වෙච්ච, හිරි වැටිච්ච ස්නායු පද්ධතිය නැවත පණ ගැසලා ගන්න තියෙනවද කියලා බලන්න මේ අබැග්ග වැඩ කරලා බලන්න කියලා. එතකොට ඇත්තටම තමන් අති මොනවද මතක නැති වෙනවා. එහෙම නැත්නම් තමන් වැරදිලා කවුරු හරි අවබෝධ කරගන්න. එතන වැරදිලා ඉන්න වෙලාවක එහෙමම නතර වෙලා හොඳට බැලුවොත් මේකේ ලැජ්ජ වෙනවා, පැකිලෙනවා, පැංගිරි විශ් වෙනවා වෙනුවට මිනිහා කොහොමද දැන් වැඩ කරන්න කියලා බලන්න හිටියොත් ඒක තමන්ට හොඳ අලුත් මොනක්ක් වෙනවා, අලුත් ආකෘතියක් වෙනවා. මොනවත් නැතුව අතෑරියට පස්සේ මෙයා කොහොමද වැඩ කරන්න කියලා බලන්න. ඒක කිසිම අභග්ගයක් අභග්ගයක් වෙන්නේ නැහැ. ඉගෙන ගන්න ගියාට පස්සේ එතනදී සම්පූර්ණ අලුත් කෙනෙක් විදියට දී ඇති තත්වෙන් පටන් අර ගන්න. ඉතින් මේ නිසා මේ රහතන් වහන්සේ නමකගේ හැසිරීම මොන විදියෙන්වත් කාටවත් කියන්න බෑ කොහෙන් කොහොට යයිද කියලා. කාටවත් යොමු කරවන්නත් බෑ. ඒ දී ඇති තත්වේ හොඳටම තේරුම් ගන්නවා. ඒ තිල්ල කරන්න තින්දේ කරනවා මිස ඉසරහට පසට ගැළපිලක් මොනවත් නැහැ. තම දී ඇති තන තමන්ට හැකියාව ප්‍රශ්නේ තේරුම් ගත්තා ඉසරහට ගියා. දෙවැන්නේ ගැන බලාපොරොත්තුකුත් නැහැ, ප්‍රතිඵල අපේක්ෂාවකුත් නැහැ, කලයුත්ත කරනවා. ඉතින් මේකට සමාහට කියනවා බොඩි නොලෙජ් කියලා. ඇඟෙන්න මේක එනවා. ඒ තමන් කරගෙන ආපු පුරුද්ද හැටියට එනවා. පැත්තකට බලාහන් ඉන්න එකයි තියෙන්නේ. ඒ වෙලාවට ඒ ඇඟ වැඩ කරන හැටි. අපි සාමාන්‍යයෙන් කියනවා ඔය රෑට බයිසිකල් පදිනකොට බෙල් එකයි ලයිට් එකයි තිබුණොත් වලවලවල වැටෙනවා. බෙල් ලයිට් දෙක නැතුව පදින්න කිසිම වලක වැටෙන්නේ නැහැ යන්න ඕන තැනට යනවා. පොලිසිය දැක්කොත් නන්න කචා. පොලිසිය දැක්කොත් අල්ලනවා. එහෙනම් මේ මොනක්වත් නැහැ යන්න පටන් අරගත්තාම ගිහිල්ලා ඉවරයි. කොහොම වෙනවද කියලා හිතන්න බෑ. ලයිට් එක දාගෙන බෙල් ගාගෙන යන්න කිව්වොත් යන්න බෑ. ඉතින් ඒ නිසා මේ වගේ මම කියන්නේ මේ විකාර කරන්නයි කියලා අනන්තවත් කෙරෙන වෙලාවල් එනවා ජීවිතේදී. ඒක මේ කවුරු කරන දෙයක් නෙවෙයි. අපි අර හිර වෙලා කොර වෙලා තියෙන ස්නායු පද්ධතියට අලුතෙන් ගසා දාලා නැගිටව ගන්න ක්‍රම. මෙතින් සමේ ඒ ව්‍යායාමය වෑයම කදාව පවා දෙනවා. භවනා ජීවිතේ පවා දෙන්නත් එපා. ඒ අනිකුත් ජීවිත වල පවා දෙන්න එපා. ඔතන ජීවත් වෙනවා කියන්නේ. අපි මේ අනුමනම් ගහන පදවලට නටන්න පටන් අරගත්තොත් ඒකකොට අපිට කවදාකවත් හම්බෙන්නේ නැහැ පූර්ණ පිපීමක් ඇති කරගන්න. ඒ නිසා මේ වෑයම තමයි මේ බුදුරජාණන් වහන්සේ වෙලාදී කියන්නේ ඒ තුලන එකට අවශ්‍ය කරන මූලික ප්‍රත්‍යක්ෂ කරුණු. එහෙම නැත්නම් අස්පනා පිට ලේපිට අධ්‍යක්ෂණයක් ලබා දෙන්නේ මේ ව්‍යායාමයේ. ඒ ව්‍යායාමයේ තමයි කුසල ඡන්දය ඕන කරන්නේ. කරබැලීමේ ආශාව. කරබැලීමේ ආශාව කියලා කියන්නේ අහවල් දේ කියලා විශ්ිකන දෙයක් නැහැ. ඒ හොඳම උදාහරණ දෙකක් මම කියනවා. දෙකටම මම දන්නවා ඔයගොල්ලෝ hina වෙනවයි කියලා. අපි මේ ලෝකේ රූප සුන්දරියෝ පාවිච්චි කරන සබම් හරිම ගණන්. ඉතින රහස තමයි මූත්‍රා දාන එක නිසා. ඉතින වැද්දගත්ම දේ තමයි හැමතෙම අවශ්‍ය කරන දේ මූත්‍රා. ඉතින් අපි මූත්‍රා ගාවිච්චාන සබන් දාලා අත උදනවා. ඒකෙත් තියෙන්නේ මූත්‍රා තමයි. මුත්‍රාජික තිබ්බනම් හොදන්නේ නැතුව ඇඟට ලොකු පොරක් වෙනවා. ඒ වගේම මීමැසි මී හදනකොට මුත්‍රායි අසුචි ටිකක් ගන්නවයි කියලා කියනවා. මීමැස යන්නේ නැති තැනක් තියෙනවා කියලා බලන්න. හැම දෙයකම ටිකක් ගන්නවා. අන්තිමට හදන ලෝකේ තියෙන හොඳම අමූර්ති. ඒ නිසා ඔය සැලසුම් කරලා හදන කිසි දෙයක සමතුලිතයක් නැහැ. සමබර භාවයක් නැහැ මේ ලෝකේ. සියල්ලම එකක්, එකේ සියල්ලම තියෙනවා. ඒ නිසා දෙනදී ලැබෙන දේ එහෙම බාර ගන්න නම් අකරතැබ්බයක් බාර ගන්න එහෙමම. ඒක නොවිය යුත්තක්වත් ඇයි මට මෙහෙම වෙන්නේ එකක්වත් නැහැ. අන්න එතනදී ස්නායුපද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මේකට කියන්නේ මේ සබ්කොන්ෂස් එක වැඩ කරන්න පටන් ගන්නවා. අපි මතු පිට මුලේ නෙවෙයි යට තියෙන ගබඩාවෙන් තොරතුරු එන්න පටන් අර ගන්නවා. ඒක නිසා අපි අබැග්ග මඟහරවලා යනවා නම් දුක මඟහරවලා යනවා නම් කවදාකවත් අපිට මේ වෑයම කරන්න හම්බෙන්නේ නැහැ. වෑයම කරන්න බැරි මොකද? අපි කුසල චන්දර කැමති නැහැ. කරබලීමේ ආසාවට කැමතිනේ. අපිට ඕනේ කිටි මාර්ගයෙන්, ඉක්මන් මාර්ගයෙන් නිවන් දකින්න. ඒක කරන්න පුළුවන් අර පළවෙනි අද්දකම ලබන්න ඉස්සෙල්ලා. අපි ළඟ මූල ධර්මෙමේ හීන ලෝකයක් තියෙනවා. අද්දකම ලැබුවට පස්සේ තේරුම් අරගන්න ඕනේ යොදවලා බලන්න. හැම හැකියාවක්ම කුසල ඡන්දයන් යොදන්න ඕනේ. ඒ කුසල මේ ධර්ම මේ කුසල ඡන්දය කියන්නේ කත්තු කම්මිතා ඥානෙ. ඒකට ඊට කලින් ඒ ධම්ම නිජ්ජානක්ඛන්ති කියලා කියන අදිමොක්ක චෛතසිකේ පහළ වෙලා තියෙනවා. මගේ වැරද්දක් කරන්න ඕන කමක් නැහැ. නමුත් මම වරක් අත්දකලක් තියෙනවා. මට පින තියෙන බවක් දන්න මම නැවත පාවිච්චි කරනකොට පෙරදක්මක් ඕනේ ආද. තෙපරබාණ හිතක් නෙවෙයි, චරිචුරු හිතක් නෙවෙයි. ඒ අදිමොක්ක චෛතසිකේ එනකොට අදිමොක්ක චෛතසිකේ තමයි මේ බොහෝ දේවල් තියෙනකොට මේකයි කරන්න ඕනේ කියලා නැත්නම් අතිර්ණයක් තියෙන වෙලාවදී කළ යුතු තීන්දුව ඇති කළ දෙන එක ධම්ම නිජ්ජානක්ඛන්තිය කියලා කියනවා. බැස ගැනීම. ඒ ධම්ම නිජ්ජානක්ඛන්තියට කලින් තමයි ඔය කියන චින්තාමය ඥාන අවශ්‍ය වෙන්නේ. චින්තාමය ඥාන වලින් තමයි අපි කරලා බලලා නිකන් අසුවිරු ඥාන වලින් කල්පනා කරගත්ත ඥාන වලින් තමයි ඒ ධම්ම නිජ්ජානක්ඛන්තිය පහළ වෙන්නේ. ඒ දේ වෙනකන් අපිට දෙවන්නේ අවශ්‍ය වෙනවා. අසුවිරු ඥාන ඇති කරගන්න එහෙම නැත්නම් මේ තර්ක ඥාන ඇති කරගන්නේ දක්ක එතන ඉඳලා අපිට දෙවැන්නේක් අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපේ මතු පිට මොලේ තර්ක මොලේ පාවිච්චි කිරීමෙන් තමයි අපි මේ දේ කරන්න ඕනේ කියන ඒ අදිමුඛ චෛතසිකේ නැත්නම් විෂද භාවය කියලා කියනවා. කලයුත්ත පිළිබඳ විෂද භාවයේ ඉන්නේ ඒ මේ අත් උපපරික්කනේ හොඳට කලපලා බල්ල ගන්න. චින්තාමය ඥානේ චින්තාමය ඥාන දර එන්න නම් ඒ වෙලාවේදී අපිට චින්තාමය ඥාන ලබ ගන්න බෑනේ. කලින් අහලා කලින් කරලා කලින් අත්දැකලා නැත්නම් අහපුරුද්ද කලපුරුද්ද දැකපුරුද්ද කියලා තමයි ළඟ ධාරණ ශක්තියක් තියෙනවා. ඒ වෙලාවට දක්මුක් වේදි කවදාකවත් බෑ අපට චින්තාමය ඥාන ලබන්න. යුද්ධදී බෑ කියනවා ආයුධ ගන්නද. ආයුධ ගාලා තියන්න ඕනේ යුද්ධයක් එන්න ඉඩ තියෙනවා නම්. ඒ වගේ ඒ ධාරණ ශක්තියෙන් තමයි අපිට අපි ළඟ දැනට එකතු වෙලා තියෙන ටිකෙන් තමයි අපි ඒ වෙලාවට ඒ අවශ්‍ය කරන ඥාන ගබඩාව දොර අරගන්නේ. ඒ ධාරණ ශක්තිය ඇහි එන්නේ අපි නැවත නැවත අහුම්කන් දීමෙන්. සුතමේ ඥානෙ. ඒ නිසා සුතමේ ඥානෙට අපි පෙළඹෙන්නේ ඒ අවශ්‍ය තැනට නිතර නිතර යෑමෙන්. එතන පෛරුපාශනය කිරීමෙන්, එතන තියෙන සුහද බවක් ඇති කර ගැනීමෙන්, අල්ලාප සල්ලාපෙන් ඒ වෙත එළඹීමෙන් අපි සුතමේ ඥානමන. ඒ වෙත එළඹීමට අවශ්‍ය කරන සද්ධා. ඒ නිසා ඒ වරක් අවබෝධ කරපු තැන ප්‍රත්‍යක්ෂ ඥානේ ඉඳලා ආභව ඒක තමන්ගේ බුද්ධියට සීමා කරන්නම් රිවර්ස් කියර එක දැනගන්න. ආභව එන හැටි දැනගන්න ඕනේ. එන රිවර්ස් කියර එකට ගිහිලා හරි දැනට වැටිච්ච ගමන් ඒක බොහොම ශීක්‍රයෙන් අර හිටපු චිත්ත විදිදිගේ අර නියම කරන ඥානයට ගෙනියනවා. අපි නිකන් ඔය නට් එකක් දානකොට හරි උණු වතුර බෝතලයක මූඩිය හිර කරනකොට හරි පිටපොට ගිහිල්ලා තියෙනවා දැනගත්තොත් හිර කරන්න එපා. එතකොට බෝතලේ පොට කැපෙනවා. අපිට කරන්න තියෙන කරකවන්න අනිත් පැත්ත. කරවල කරකවල කරවල ඒක තනකටදී කට්ටේ පයින්නවා. ඊට පස්සේ දැම්මට පස්සේ ඒක හරියට පොට දිගියා. ඒ ආපහුතර ගන්න එක තමයි අමාරු දේ. ඒක තමයි ඔය මේ ඩී ලර්නින් ප්‍රොසෙස් එක තමයි දන්නදී සම්පූර්ණ අමතක කළ පොඩි එකෙක් වාගේ හිටපු තැනට අපව එන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඩී කන්ස්ට්‍රක්ෂන් කියනවා. නැත්නම් මුලට 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 අනේක. එහෙම නැත්නම් මේ ගියර් එක පස්සට දාන එක. මේක අපි මේක නෙමෙයි අපි ඉල්ලන්නේ සීග්‍රින් ඉස්සරහට දාන එක ඉල්ලන්නේ. ඉස්සරහට දාලා දැන් හිර වෙලා තියෙන. එහෙම නම් පස්සට එන එක තමයි වැඩි තියෙන්නේ. ඒක නිසා බුදුජානන්සේ සඳහන් කරනවා යමක් වරක් අවබෝධ කරාට පස්සේ ඒක සත්‍යාන ප්‍රාප්ති අවබෝධ වෙච්චදී සත්‍යානුබෝධේ සත්‍යානුපත්ති බවට පත්කරනද ඕනම තැනක දී ඇති වෙලාවක යන්න ඕනේ ඉස්සරහ කීරකද පස්සේ කීරකද කියලා බලන්න. තමන් දැනට ඇති තත්වය දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මේකට කියනවා රෝග නිర్ణය කියලා. එහෙනම් ඇති රෝගය සුව කරනවා කියන එක අමාරුයි. නමුත් අපි හිතනවා නම් මේ රෝග නිర్ణය විශේෂඥෙක් ලව්ව කරගන්න ඕනේ. එහෙම නැත්නම් වහාම පොලිමේ හිටගෙන ඉන්න ඕනේ ධම්ම ගිහලා කලින්ම නම්බරයක් කරගෙන කියලා. තමන්වත් රෝග ලක්ෂණ දන්නේ නැත්නම් ඔය විශේෂඥයෝ බම්බු ගන්නද? එමිසු කරන්නේ අර බියොත්තරමදි කරනවා මේ යන්ත්‍රයට දානවා මේක තන්නේ කර බිස්නස් එකක් විතරයි තියෙන්නේ. අඩු ගානේ Tamanda තේරෙන්න ඕනේ ගිහිල්ලා කියන්න මට මෙතන කැක්කම තියෙනවා මෙතන පිපිරුම තියෙනවා කියන්නේ. මෙතන කැස්ස මෙතන කිඹිස්ස කියන්නේ. ඒ වෙනතුන් දොස්තර මොනවද කියන්නේ? ඒ අවංකවම අපු දොස්තරලා කීප දිනක්ම මේ මීටිකට ආවට පස්සේ කියනවා මේ බේත් ගේන්න එන භික්ෂුන් වහන්සේලාට කවදාකවත් තමන්ගේ රෝග ලක්ෂණ කියන්න බැරිලු. ඒගොල්ලෝ දොස්තරලට චතුරාර්ය සත්‍ය උගන්වන්නට යනවා ඉතින් ගිහලා. දොස්තර මහත්තයාට ආනම්මනම් කතා කරගෙන මේ ආවේ මොකටද? මොකද්ද කෙරෙන්න ඕනේ කියලා කවදාකවත් කරන්න බෑ. මේක කොච්චර සත්‍යයක්ද කියනවනම් භික්ෂුවාට්ටුව කවදාකවත් දොස්තර කෙනෙක් බාර ගන්නෑ. දැන් උනත් කියලා බලන්න භික්ෂුවාට්ටුව බාර ගන්න කිසි දොස්තර කෙනෙක් කැමති නැහැ. මොකද දොස්තරට උගන්වන්න ආගම. ඉතින්ද ගියේ කැස්සට නම් දොස්තර කියන්නේ පැක් කැස්ස කියලා ඒ වගේ කමටහන් සුද්ධ කරනකොට ඊරයට ගාවේ පරිප්පු දෙක ලුණු තිබුණාද කියන එක නෙවෙයි ඕන කරන්නේ මම මේ බලන්නේ ආස්වාස ප්‍රස්වාසයේද ආස්වාසයේ මෙනේ කරාද මෙන්න ආස්වාසය කියලා කියන්නේ නැතුව අර වල්වට අරන් ඔක්කොගෙම අපි කරන්නේ මොකද්ද අවධානයේ සම්පූර්ණ අවුල් කළා කිව යුත්ත දන්නේ නැහැ භවනා කරනකොට බැලිය යුත්ත දන්නේ නැහැ ඒකයි කියන්නේ යම් කිසි දවසක කොච්චර කල් මහන්සිලා හරි කමක් නැහැ භවනාදී බලන්න ඕනේ මේකයි කමඩාසුදුකට කියන්න ඕනේ මේකයි කියලා දන්නවනම් නිවන් ලැබුවා වගේ තමයි. ඔය පීමසිරි ස්වාමීන් වහන්සේ මට කිව්වේ 150ක් වැඩ ඉවරයි. මේ sannivedanaye හරි උනට. හැබැයි එහෙම කරන්න බෑ යම් ප්‍රමාණයකට අත්දකපු නැති කෙනෙකුට. අත්දකකත් මේ වගේ පිරිසුදු කමක් ගත්ත නැත්නම් එයා හිතනවා මැජික් ක්‍රම වලින් යන්න හදනවා. ගුරුවරුන්ගේ ආශිර්වාදයෙන් යන්න හදනවා. ඒ කියන්නේ ඉතින් ඒ කියන්නේ මේ විපස්සනාව කියන එකේ අර්ථකථනය දන්න. විපස්සනාව එකට එක ප්‍රතිඵල දෙන එකක්. කිසියම් গুপ্ত දෙයක් නැහැ. කිසියම් අහම්බයක් නෙකේ නැහැ. කරගෙන කරගෙන යනකොට හරියනවා. හරියන එක ආපසු ප්‍රයෝජන අරගෙන නැවත නැවත යෙදවීම කරනවා නම් ඒ පුද්ගලයාට මේ අවබෝධය කාදාත් අවුලක් වෙන්නේ. තමන්ගේ සුත්තමේ ඥානෙ කාදාකත් අවුලක් වෙන්නේ. චින්තාමය යන කාදාකත් අවුලක් වෙන්නේ. ඒ වගේම එන ප්‍රශ්නයක්වත් අවුලක් වෙන්නේ. ඒ ප්‍රශ්නේ දිහා දැනගන්නවා දැන් මෙතනයි තියෙන්නේ ඉස්සරහට යන්න. ඒ නිසා එතෙන්දී රෝග නිర్ణය. මේකයි මේ වෙලා තියෙන කියලා දන්න එකට දෙවැන්නේක් බලාපොරොත්තු වෙනවනම් මොකක් දාකත් හරියන්නේ නැහැ කියලා හිතා ගන්න. ඔය ගියේ වෙන 7 වසරේ 15 වෙනි ප්‍රධානම ගණිතඥ ප්‍රධාන විද්‍යාඥ ඔය අයින්ස්ටයින් එතුමා කිව්වේ ගණන් ශාස්ත්‍රයේ දින වටිනාම දේ තමයි ගාණ තීරුම් ගන්න එක. ගාන තේරුම් ගන්න නැතුව මොන සමීකරණයද වත් මොන ප්‍රමේයයද වත් එමස කඩකට කොටේනේ පුල්ලුවන් තරම් වෙලා අරගෙන මෙන්න මේකයි මේ ගාන කියලා තේරුම් ගත්තොත් උත්තරේ තරමයි. එහෙනම් විපස්සනා කරන වෙලාවේදී ප්‍රශ්නේ තුලමයි උත්තරේ තියෙන්නේ. ප්‍රශ්නේ පිට ගිහිල්ලා අනියම් ක්‍රමලින් හොයන්න හදනවයි කියලා කියන්නේ අර නාය වටෙන් අල්ලන්න හදනවා වගේ. එනිසා මේකේ පුදුමාකාර ප්‍රායෝගික සහ සාපේක්ෂතාවයක් තියෙනවා. ඉතින් ඒක වුණාට පස්සේ කාපටික බ්‍රාහ්මණය කියනවා බුදුරජාණන්සේට අනේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් සත්‍යානුරක්ෂණය වූ ඔබ වහන්සේ මට සත්‍යානුරක්ෂණය කියලා දුන්නේ ඒකට මම පිළිගන්න බොහොම සිත් බඳිනවා ඔබ වහන්සේගෙන් මම සත්‍යානුබෝධය ගැන අහුව ඔබ වහන්සේ මට සත්‍යානුබෝධය කිව්ව ඔබ වහන්සේගේ මම ඒක පිළිගන්න මගේ හිත් බඳිනවා ඔබ වහන්සේගෙන් සත්‍යානුප්‍රාප්තිය ගැන අහුව ඔබ වහන්සේ සත්‍යානුප්‍රාප්තිය මට කියලා දුන්නා ඒක හිත් බඳිනවා මම පිළිගන්නවා මම මෙච්චර කල් හිටියේ ස්වාමීන් මේ කොණ්ඩ බැලු මේ කොණ්ඩ කපපු මේ මුණ්ඩකයෝ ශ්‍රමණයෝ නිකම්ම අනුගදී කකා ඉන්න රටට බරක් කියලා නමුත් ඔබ වහන්සේ දැක්කට පස්සේ මට මේ ශ්‍රමණයන් පිළිබඳ ශ්‍රමණ ප්‍රේමයේ ශ්‍රමණ ගෞරවයේ සහ ශ්‍රමණ වචිනාකම තේරුණා ඒ මම අද ඉඳලා බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සංඝ සරණ ගියේ උපාසකයෙක් කොට ධර්ම සීක්වා කියලා බුදුජානනා චීතර පිට තිසරණ සරණ සමාදන් වෙලා තිනවා තාමත්ම දක්ෂ වගේ සංවාදයකට පස්සේ ඒ නිසා භාවනා කරන කට්ටියට අපිට හැම වෙලාවෙදී මේ වයිදී අලුත් පැත්තක් අපේ ජීවිතයේ මේ තාක් ආපු දේවත් වටිනවා. ඉස්තරහටත් දෙවන්නේක් නැහැ. මෙතෙක් කෙනකමුත් හිටියේ නැහැ. දැන් ඉන්නේක කරදරයක් කරගන්න එපා. ඉස්සරදී හැම වෙලාවෙදීම ඉස්සරහට ගියරක දානද පස්සට ගියරක දානද කියලා තේරුම් ගන්න. ඔය තියෙන දැනුම හොඳටම ඇති කියලා හිතා ගන්න. ඒ හැකි සංඥාව ගත්තේ නැත්නම් හැමදාම අපි ඉන්නේ ඒ වත්ත බද්දට දීලා ඇස්තර දතන යෝන වගේ මේ චර්චුරු කරා. අනේ එහෙම නොවියෙම පිණිස මේ ධර්ම දේශනාවත් එසේම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි පැයකමාර විතර කාලයක් පුරුදු පරිදි ධර්ම දේශනාවට අරගෙන තිනවා. ඒක නිසා ධර්ම දේශනාවේ සමාප්තිය සටහන් කරන්න ඉස්සෙල්ලා කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු මත ප්‍රකාශ කිරීම තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම ඉල්ලා හිටිනවා. එහෙම නැත්නම් අපි යනවා පුරුදු පරිදි පුණ්‍යානුමෝදනාවෙන් පස්සේ සැසිවාර සමාප්ත කරනවා.
දැයි අපිට මේ ප්‍රශ්න ඇති ඇති මම හිතුවා මේ වගේ බණක් කරපද ප්‍රශ්න අහන්න නැති වෙයි කියලා ඒක සාධාරණයි මම හිතා. ඒ නිසා අපි යනවා මේ ඉත්තවතාචාති ගාථා සජ්ජහායනා කරලා පේන නොපෙන සංවිධානය ඇති උදව් කරපු සෑම සිට දිනාටම මේ තුනේ උත්තම කොටස අනුමෝදන් කරමු. ඥාතීන් සිහිපත් කරමු. යැත්තන්ටත් මේක දැක දැනගන්න ලැබේවා. සීබුද්ධිය යුක්තව සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ලැබේවා කියලා සාදු පාර්පාත්තුම්. ඒ වගේම අපාපටත් අපගේ પરමාර්ථය නැවත නැවත සීපත් කරගන්න ඍජු කර ගැනීමට මේ කුසල 100 හේතු වාසනා වේවා කියන අදහසින් එත්තාවතා ජාති ගාථා සජ්ජහාන කළා. අපි දේශනා ශ්‍රවණ සාසිවාරය සමාප්ත කරමු. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසත්තා ච බුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාල සමාගමෝ. සතං සමාගමෝ තු යාව නිපානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාල සමාගමෝ. සතං සමාගමෝ තු යාව නිපානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාල සමාගමෝ. සතං සමාගමෝ තු යාව නිපානපත්තිය. සාදු සාදු සාදු.